උදේ ගම්මාන් පිළ මන්ත්‍රීතුමා ඊට ප්‍රථම ගරු එඩ්වඩ් ගුණසේකර මන්ත්‍රීතුමා මූලාසනයට.
ගරු ගම්මාන් පිළ මන්ත්‍රීතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මා කතා කරන බොහෝ අවස්ථාවල මූලාසනයේ සිටින්නේ ඔබතුමා. ඒක මගේ වාග්යේද අභාග්යේද කියලා තීරණය කරන්න පුළුවන් ඔබතුමාටම තමයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පරණ කවියක් තියෙනවා, දුන්න දුනු ගමුවේ ඊතල කෙතල ගමුවේ රාළමී ගමුවේ මුවෙක් පැන්නලු සබර ගමුවේ. අපේ අද කතා කරන අපරාධ නඩු විධාන සංග්‍රහයට මේ කවිය හරියෙන්ම අදාළයි. කොහොමද අදාළ වෙන්නේ? අපරාධ නඩු විධි විධාන සංග්‍රහය කතා කරන, නැත්තම් නියමානුකූල කරන්න උත්සාහ දරන ආයතන තුනක් තියෙනවා. මේ ආරම්භ වෙන්නේ පොලිසියේ විමර්ශනය. ඊළඟට තියෙනවා නීතිපතිවරයා චෝදනා ගොනු කිරීම. ඊළඟට ඉන්නවා අධිකරණය යුක්තිය පසඳලීම, නැත්තම් නඩුව විනිශ්චය කිරීම. මෙතනදී මේ අපරාධ නඩු විධාන සංග්‍රහය මේ කතා කරන ආයතන තුන අද තියෙන අමාත්‍යාංශ තුනක. ගරු අධිකරණ ඇමතුමා ගාව අධිකරණ සම්බන්ධ ආයතන විහිවේ තියෙනවා, නීතිපතිතුමා ඉන්නවා. හැබැයි පොලිසිය, මේ විමර්ශනය කරන පොලිසිය ඉන්නේ එක අමාත්‍යාංශයක. ඊළඟට මේ රක්ෂිත බන්ධනාගාර ගත කරපු ගමන්, නැත්තම් අවසාන වශයෙන් දඬුවම නියම කරාම ඔහු ගෙන යන බන්ධනාගාරය තියෙන්නේ තවත් තැනක. එතකොට මේ ආයතන අමාත්‍යාංශ තුනක තිබීම අද යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට දැවැන්ත බලපෑමක් එල්ල කර තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පෞගිය දවස්වල මං අපරාධ නීතිය ගැන දැනුමක් තිබුණු කෙනෙක් නෙවෙයි. මං කරේ සිවිල් නීතිය. නමුත් මේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මටද ඇතුළුව පෞගිය කාලේ මුණ දීමට සිදුණු සෝජනීය ඉරණමත් එක්ක මම මේ අපරාධ නීතිය පොඩ්ඩක් අධ්‍යයනය කරා. පෞගිය කාලේ මේ පොදු දේපල පනත යටතේ ඇප දෙන්න පුළුවන් සුවිශේෂී කරුණුවලට පමණයි. අද මහේස්ත්‍රාත්වරු, මහාධිකරණයේ විනිසුරුවරු, රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න සැකකරුවෙකුට ඇප ලබා දීමට එක සුවිශේෂී කාරණයක් බවට පත් කරන් තියෙනවා, නීතිපතිගේ උපදෙස් ලැබීමට ප්‍රමාද වීම. අද නීතිපති එක තැනක, පොලිසිය ඉන්න තව තැනක, පොලිසියෙන් වාර්තා යවනවා නීතිපතිට, නීතිපතිගෙන් වසර ගණන් ලැබෙන්නේ, වසර ගණන් සැකකරුවාව බන්ධනාගාරේ තබා ගන්න බැරි නිසා මහේස්ත්‍රාත්වරු, මහාධිකරණයේ විනිසුරුවරු ඉතාම සාධාරණව තීරණය කළා තිබෙනවා, නීතිපති උපදෙස් ප්‍රමාද වීම සැකකරුට ඇපදීමට සුවිශේෂී කාරණයකි කියලා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආයතන තුන, පොලිසිය, අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ නඩු විධි විධාන සංග්‍රහය අනුව කටයුතු කරනවාද කියන ප්‍රශ්නය වර්තමාන සමාජයේ මතු කරනවා. රටේ පොලිස්පතිතුමා නම් අර විනිවිද භාවයේ අකුරට රකිමින් තමන් යෙස් සර්, ත්‍රී බෑග් ෆුල් සර් කියලා නීතිය නවනවා විතරක් නෙවෙයි, මම නීතිය නමමි කියලා රට ඉදිරියේ, මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරලා තමන්ගේ පාරදෘශ්‍ය භාවය රැකලා තියෙනවා. අපි ඒක අගය කරනවා. නීතිපතිතුමා නම් නීතිය කොත්තු දමන ගමන් ඒ පිළිබඳ මම නීතිය කොත්තු දමමි කියලා රට ඉදිරියට ඇවිල්ලා කවදාවත් කියලා නැහැ. නීතිපතිතුමා, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආණ්ඩුව ඉස්සල්ලාම පොලිසියකට අරන් ගියේ මාව 2015 ජනවාරි මාසේ 17 වෙනිදා මාව අරගෙන ගියා. ජනවාරි 8 වෙනිදා රාත්‍රියේ මැතිවරණ ප්‍රතිපලය වෙනස් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වුණාය කියලා. පැමිණිලිකරු කවුද? ශ්‍රී ලංකාවේ විදේශ ඇමතුමා. එතුමා ඒ පැමිණිල්ලෙන් ඉල්ලීමක් කරනවා, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සාතිශය වැදගත් කරුණක් බැවින් ප්‍රමුඛතා පදනමින් මගේ පැමිණිල්ල විමර්ශනය කරන්න. පැමිණිල්ලිකරු විදේශ ඇමති, පැමිණිල්ලේ ස්වභාවය ජාතික ආරක්ෂාවට අතිශයම වැදගත් කරුණක්. පොලිසිය විභාග කරලා නීතිපතිට ලිපිගොනුව යොමු කරනවා. අද වනතුරු නීතිපති උපදෙස් ඇවිල්ලා නැහැ. මම මේ සභාවේ මේ ගැන කීපවරක් ප්‍රශ්න කරලා තියෙනවා ගරු සභා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඇයි මමත් ඒකේ සැකකරුවෙක් නිසා මට අයිතියක් තියෙනවා මා ඒ තත්ත්වයෙන් මිදීමට? හැබැයි නීතිපතිතුමා මේකට නීතිපති උපදෙස් ලබා දෙන්නේ නැත්තේ ඇයි? වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මංගල සමරවීර ඇමතුමා කළ පැමිණිල්ල බොරු පැමිණිල්ලක් කියලා විමර්ශන වලින් හෙළි වෙලා තියෙනවා නීතිපතිට කියන යවන්න වෙන එකම උපදේශ මේ කිසිවෙකුට නඩු පැමිණීමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනයෙන් හෙළි වී නැත කියලා ඒක යවුවොත් දැනටමත් කෑලි කෑලි වලට හැලිලා බාගෙට ඉතුරු වෙලා තියෙන විදේශ ඇමතුමාගේ කලිසමේ ඉතුරු කොටසත් ගැලවිලා බිමට වැටෙනවා ඒ නිසා ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි ඒ වගේම අද රක්ෂිත බන්ධනාගාරයේ ගරු මන්ත්‍රීතුමනි සැකකරුවන් ඉන්නව වසර 10 12 නීතිපතිතුමාගේ උපදෙස් ලැබිලා නැහැ හැබැයි මගේ පෞද්ගලික අත්දැකීමක් තියෙනවා සිල් බිඳගත් ඇමතිවරයෙක් මාව පදනම් විරහිත නඩුවක පැටලුවා පොලිසිය ඒ නඩුව සම්බන්ධ ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට යවන්නේ බ්‍රහස්පතින්දා හවස සිකුරාදා හවස වෙනකොට පැය 24න් සාමාන්‍යයෙන් ජනාධිපති නීතිඥයෙක් විදියට ගරු අධිකරණ ඇමතුමාට පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා මම එතුමාට විශාල ගරු කරනවා ඔබතුමා අවංකයි ඔබතුමා මම පෞද්ගලික විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුවටවත් අධිකරණයටවත් ඔබතුමා පෞද්ගලික ඇඟිලි ගහන්නේ නැහැ ඔබතුමා ඒ ජනාධිපති නීතිඥ තත්ත්වයේ ගෞරවය රැකගෙන ඔබතුමා අධිකරණ අමාත්‍යාවේ ඉන්නවා කියලා මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසය කඩ කරන්න එපා කියලත් ගරු අමාත්‍යතුමාගේ මම ඉල්ලා සිටිනවා ගරු අමාත්‍යතුමනි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ප්‍රශ්නේ තියෙන්නේ අපි අත්දැකීමෙන් දන්නවා නීතිපති දෙපාර්තමේන්තුවට යන ලිපිගොනුවක් නීතිපතිවරයාට ගිහිල්ලා විෂය කරන අයට පහලට ගිහිල්ලා ආපහු ලිපිගොනුව නීතිපතිවරයාට යන්නත් දවස් කීපයක් යනවා සමහර විට සතියක් විතර යනවා මේක නීතිපතිතුමාට ගිහිල්ලා නීතිපති උපදේශ ලබා දීලා පැය 24න් බ්‍රහස්පතින්දා හවස වෙන ලිපිගොනුව සිකුරාදා හවස වෙනකොට ආපහු පොලිසියට ලැබෙනවා වහම මාව අත්අඩංගුවට ගන්න පසුවදා පෝය දිනේ පොලිසියත් හරි කාර්යක්ෂමයි සිල් ගැනීම පැත්තක තියලා පෝය දවසේ උදෑසන එනවා මගේ කාර්යාලය වට කරලා මාව අත්අඩංගුවට ගන්න එතකොට මේ මගේ නඩුව සම්බන්ධයෙන් දක්වපු අද වෙන විට පදනම් විරහිතයි කියලා පෙන්눔 කියලා පෙන්눔 කරන ඒ නඩුවට දක්වපු කාර්යක්ෂමතාවයේ අර වසර 10ක් 12ක් රක්ෂිත බන්ධනාගාරයේ දුක් විඳින අහිංසක සැකකරුවන්ට වෙනුවෙන් දක්වන්න බැරියයි කියන ප්‍රශ්නේ අද ජනතාව ප්‍රශ්න කරනවා මේ හරහා නීතිය පිළිබඳ නීති ආධිපත්‍ය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් තිබෙනවා ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි දැන් මේ தත්ත්වය ඇති වෙන්න මේ පොලිස්පතිතුමා සහ නීතිපතිතුමා විලන් සමාජයේ විශ්වාසය බිඳ වැළෙන්න මෙතරම් මේ තනතුරු දෙක ජනතාව විසින් විවේචන ලක් කිරීමක් සිදුවන්න බලපාපු කාරණේ මොකක්ද ව්‍යවස්ථාදායක සභාව හැදුවේ මේ ආයතන ස්වාධීන කරන්න ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් තියෙනවා මොකක් හරි තනතුරකට පත්වීමක් කරනවා නම් රීති හදන්න ඕනේ රීති ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්න ඕනේ ඒ රීති මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ එහෙම රීතියක් හදලා නැහැ ඒ රීති මේ ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා නැහැ ඒ රීති මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ හදලා නැත්තම් කොහොමද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඉතින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි එහෙම නැත්තම් සාමාන්‍ය පදනම තමයි ජ්‍යෙෂ්ඨතම එක්කෙනාට තනතුරු දීම නීතිපති තනතුරු ලබා දිය යුත්තේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයාට පොලිස්පති තනතුරු ලබා දිය යුත්තේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයාට හැබැයි ඒ පුද්ගලයාගේ හැකියාව පිළිබඳ හෝ පැවැත්ම පිළිබඳ හෝ ප්‍රශ්න තියෙනවා නම් ලබා දිය යුතු නැහැ එහෙනම් ව්‍යවස්ථාදායක සභාව අපි මේ තනතුරු නීතිපති තනතුරු අහවලාට ලබා නොදෙන්නේ මෙන්න මේ කරුණු නිසයි කියලා රටට හෙලි කරලා ඊළඟට ජ්‍යෙෂ්ඨත්වයේ තියෙන කෙනාට දෙන්න ඕනි. පොලිස්පති තනතුරත් එහෙමයි. හැබැයි වර්තමාන පොලිස්පතිවරයා පත් කිරීමේදී වර්තමාන නීතිපතිවරයා පත් කිරීමේදී ඔහුට වඩා ජ්‍යෙෂ්ඨෝ සිටියයට ඒ අවස්ථාව ලබා නොදුන්නේ ඇයි කියලා ව්‍යවස්ථාදායක සභාව මේ රටට හෙලි කරලා නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහීව කටයුතු කරලා තමන්ගේ හෙන්චයියන් මේ තනතුරු වලට පත් කරගෙන අන්න තනතුරට පත් උනේ දේශපාලන පක්ෂග්‍රාහීත්වේ නම් කළගුණ සලකන්න තනතුරට පත් උනාට පස්සේ සිද්ධ වෙනවා. ඒ කළගුණ සැලකීමේ ක්‍රියාවලිය හරහා අවාසනාවට ආණ්ඩුව පවාද අසීරුතාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තවත් විශේෂ කාරණයක් ගැන අවධානය යොමු කරන්න ඕනි මේ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවා අපි ඒක අගය කරනවා
තව විනාඩි දෙකක් තිබෙනවා
අපි ඒක අගය කරනවා මට තව මේ කාර්යයට කලින් වැදගත් කාරණයක් කතා කරන්න ඕනි අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප ලබාදීම පිළිබඳ රීති හැදීමේ බලයක් තිබෙනවා කියලා. අද වෙනතුරු ශ්‍රේෂ්ඨාධිකරණ මේ රීති හදලා නැහැ. මම මේ ගැන අපේ ගරු අධිකරණ ඇමතුම අවධානය යොමු කරනවා. රීති හැදීමේ නැති නිසාද මතුවෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? පොදු දේපළ පනත පිළිබඳ ඇප ලබාදීමේදී ඉතාම අසාමාන්‍ය ආකාරයට තමයි විවිධ අධිකරණ වලින් කටයුතු සිද්ධ වෙලා තිබෙන්නේ. අපි දන්නවා මේ විනිට රක්ෂිත බන්ධනාගාර ගත වෙලා උපවාසිකින විමල් වීරවංශ මන්ත්‍රීතුමා එතුමත් එක්ක එකට අත්අඩංගුවට ගත්ත පුද්ගලයාට මෙවර සාමාන්‍ය පෙළ කරන දියණියගේ මානසිකත්වයට ඇති වී ඇති බලපෑම කියන පදනමින් ඇප ලබා දෙනවා. විමල් වීරවංශ මන්ත්‍රීතුමාටත් ඒ වයසම දියණියක් ඉන්නවා. ඒ දිනේ අතිශයම මානසික දීර්ඝ කාලයක් කඩාවැටලා වෛද්‍ය වාර්තා තියෙනවා. හැබැයි දිය අපෝස සාමාන්‍ය පෙළ විභාගයට ලියන දියණියගේ මානසික තත්ත්වය කියන එක එක්කයකට අපලබාදීමට හේතුවක් වුණාට තවත් කෙනෙකුට අපලබා දෙන්න හේතුවක් නෙවෙයි. ඊළඟට හම්බන්තොට අපෙත් එක්ක උද්දේශන කරපු එක තරුණයෙකුට තමන්ගේ සහෝදරිය විභාගයට ලියනවා කියන එකත් අපලබාදීමට සුවිශේෂී හේතුවක් වුණා. ඉතින් සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඉදිරිපත් කරන වාර්තාවේ සාතික්කර්මී කියන එක වෙනුවට වාර්තාකර්මී කියලා තියෙන කාරණේ තිබීමේදී බාධිකරණය තීරණය කරනවා. යෝෂිත රාජපක්ෂ මහතාගේ නඩුවේදී අපරාධ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි, වචනේ නූලට තිබිය යුතුයි, සාතික්කර්මී කියන තැන වාර්තාකර්මී තිබීම වැරදි, අප ලබා දිය යුතුයි. හැබැයි ඒ කාරණේම විමල් වීරවංශ මැතිතුමාගේ නඩුවේදී මහාධිකරණයේ තීරණය කරනවා. වචනයක් එහෙට මෙහෙට වෙලා තියෙන එක අර්ථයේ තියෙන වෙනස නොසලකා අප ලබා දීමට හේතුවක් කරගන්නේ නැහැ. එකම කාරණා සම්බන්ධයෙන් විවිධ නඩුවලදී විවිධ ආකාරයෙන් හැසිරීමෙන් නීතිය පිළිබඳ අධිකරණයේ පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුදු වෙනවා. මෙන්න මේ කාරණේ වැළැක්වීමට තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට අප ලබා දීම පිළිබඳ රීති හැදීමේ බලයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන්නේ. 1978 සිට මේ දක්වා වසර 40කට ආසන්න කාලයක් මේ බලය ශ්‍රේෂ්ඨාධිකරණේ පාවිච්චි කළා නැහැ. දැන්වත් ඒ පාවිච්චි කරලා අප ලබා දීම පිළිබඳ පොදු තත්ත්වයක් රට පුරාම ගොඩනගන්න ගරු අධිකරණතුමා අධි ඇමතුමාගේ මැදිහත් වීම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අවසාන කාරණේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම බොහොම දීර්ඝ කාලෙකින් පස්සේ මේ කතා කරන්නේ, මේ වසරේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. ඒ නිසා මට මේ විනාඩිය දෙන්න. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවේ ජනතාවට ආණ්ඩුවේ තොරතුරු දැනගැනීම හරහා යුක්ති ඉටු කිරීමේ ක්‍රියාවලිය සර්වසාධාරණ කරගන්න. ආණ්ඩුව ඇතුලේ මේ බ්ලැක් බොක්ස් තීරිය නැතුව ආණ්ඩුව ඇතුලේ මොකද වෙන්නේ කියලා ජනතාවට දැනගැනීමේ අයිතිය ලබා දෙන්න. ඒ අනුව ගරු සභාපතිතුමනි, සොනාලි වණීග බදුගේ මැතිනිය ලිපියක් ලියනවා. ඉක්ටා ආයතනේ රජයේ ආයතනය 100%ක් රජයේ ආයතනයක්. ඒකේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප කොමරන්ද කියලා අහලා. එතකොට ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂ නියෝජිත ආයතනයේ ඒ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට ලබා දෙන පිළිතුර මම ඉතාම කෙටියෙන් කියවනවා. එතෙන්ද කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සැලරි පර්ටිකියුලර්ස් ඔෆ් CEO is pursuant to a contract which is private and confidential to the person with whom the contract has been signed. It's an utter lie, Your Honor. මේක පට්ටපාල් බොරුවක් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. තමන් රජයේ ආයතනික සේවය කරනවා නම් හරියට මාළු ටැංකියේ ඉන්න ගෝල්ෆිෂ් මාළුවා වගේ තමන් පාරදෘශ්‍ය වෙනවා. තමන් ඒකට අකමැති නම් රජයේ තනතුරු වලට යන්නේ නැතුව ඉන්න ඕනේ. අපි අපේ වත්කම් බැරකම් ප්‍රකාශ කරා. අපේ වත්කම් සියල්ලම රටට එලි කරනවා. ඒක කරන්න අකමැති නම් දේශපාලනයට රාජ්‍යාංශයට නොපෙමින සිටිය යුතුයි. ලෙඩ රෝග පිළිබඳ තොරතුරු, දරුවන් පිළිබඳ තොරතුරු, බිරිඳගේ තොරතුරු, ඒවා පෞද්ගලික කාරණා වහන්න බෑ. අධ්‍යාපන සුදුසුකම් තියෙනවද නැද්ද? වෘත්තීය සුදුසුකම් තියෙනවද නැද්ද? ඒ තනතුරට මහජන මුදලින් කොපමණ ප්‍රමාණයක් ඒ තනතුර දරන අයට ගෙවනවද නැද්ද කියන එක පෞද්ගලික කාරණයක් නෙවෙයි, මහජන කාරණයක්, මහජන මුදල් පිළිබඳ කාරණයක්. ඒ නිසා තොරතුරු දැනගැනීමේ පනත ගෙනල්ල වැඩක් නැහැ. ඒ පනත හරියට ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ නැත්නම් නීතිය පසඳලීමේ ක්‍රියාවලිය තුළින් ජනතාවට යුක්තිය ඉටු කරන්න බැරි වෙනවා කියන කාරණේ සිහිපත් කරමින් මම නියඳ වෙනවා. තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි. ඊළඟට KK පියදාස මන්ත්‍රීතුමා.
උලාසුල අරුඩ ගරු මන්ත්‍රීතුමනි, මේ අත්තාලවාදී සම්බන්ධ ඔබතුමාට මගේ ගෞරවනීය ස්තුතිය. ගරු අධිකරණ ඇමතුමා විසින් ඉදපත් කරන ලද තෑගි ඔප්පු අවලංගුල කළ හැකි තෑගි ඔප්පු බලවත් අත්දැකීමට පත් වීම පදනම් කොටගෙන යෝජනා සම්බන්ධව වචන කිහිපයක් කතා කිරීමට අදහස් කරනවා. විශේෂයෙන්ම මේ ඔප්පු තෑගි ලබා දීමේදී විවිධ ගැටළු වලට සමහර අය මුහුණ දුන්න පහුගිය කාලේ විශේෂයෙන්ම මේ තෑගි ඔප්පුවල් ලිවීමේදී තමන්ගේ දරුවෙකුට ලබා දීමේදී ඒ මුදල සඳහන් කරනකොට අවුරුදු 10කට 15කට 25කට ඉස්සර තමන්ගේ පියා විසින් අරගෙන ඒ කාලේ තිබ්බ මුදලට අරගෙන දැන් පවතිනා මුදල සඳහන් කළා ඔප්පුව ලිව්වම ලබා දීමේදී ලක්ෂ 10කට ලබා ගත්තා නම් දැන් ලක්ෂ 25කට 30කට ලියලා දෙනවා. ලියලා දුන්න හැටි ඒක රිජිස්ටර් කළා සති දෙක තුන යනකොට ආදායම් බද්ද පාර්ලිමේන්තුවෙන් එන පිටිපස්සෙන් මේකට මෙච්චර මුදලක් ගෙවන්න ඕන නැත්නම් වහාම අහවල් දින පරීක්ෂණයට පැමිණ සිටින කියලා ලිපියක් එනවා. ඉතින් ඒත්ෙන්ට ගියාට පස්සේ යම්කිසි බදු මුදලක් ගෙවෙන එක වෙනම එකක්. නමුත් මේක අඩුවෙන් ලිව්වා කියලා වෙලා ආපහු රිජිස් එකට එනවා. එච්චර මුදලක් ගෙවන්න ඕන මේක බොරු හොරකමකට වංචාවකට කරපු වැඩක් විදියට අර ඔප්පුලිය පෙක්කලාගේ පිටිපස්සෙන් එනවා. මේක විශේෂයෙන් මටත් උණු සිද්ධියක්. එම නිසා මේක නිවැරදි කරලා දෙන කියලා මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. දැන් මට පර්චස් 40ක් තියෙනවා නම් මගේ ළමයි 4 දෙනෙකුට 10 දාන දුන්නා නම් මේ 4ටම මට පාර 4ක් අර ආදායම් බද්දවලට යට සිද්ධ වෙලා තියෙනවා කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේ මේ ඉඩම් එහෙම ලබා දීමේදී ඒ තෑගි ඔප්පු ලබා දීමේදී ඒ මුදල් අය කරන වගේම මේවා වැනුම් කටයුතු කිරීමේදීත් දැන් ඉස්සර සාමාන්‍යයෙන් වැනුම් කටයුතු කරන්න සාමාන්‍ය පර්චස් 10කට රුපියල් 1500ක් 2500ක් 3000ක් විතර වාගේ මුදලක් තමයි අපිට ගෙවන්න සිද්ධ වුණේ. නැත්තම් 5000ක් වගේ මුදලක්. දැන් 25000කින් අඩුව ඒ මැනුම් කටයුත්තක් කරගන්න වෙයි 50000ක්. මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ඒකත් කරන්න වෙලා තියෙන්නේ පෞද්ගලික කෙනෙක්ගෙන් බෑ. ඒ නියම කරන කෙනාගෙන් තමයි මැනුම් කටයුතු කරන වෙලා තියෙන්නේ. ඊට අම අත්‍යවශ්‍ය අපි කියමු දැන් සාමාන්‍ය ඊටන් විශ්වාසකරන කොමිෂන් සභාවේ එහෙම නැත්නම් ඒ නම් කරපු මිනිඳුරු මහත්තයෙක් නැත්නම් මහත්මියකින් තමයි ඒ මැනුම් කටයුතු කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් එතනින් මැනුම් කටයුතු කරගන්න ගියාම ඒ නියම කරන ගාන ගෙවල තමයි මැනු කරදී දුප්පත් අහිංසක අයට මේක විශාල ප්‍රශ්නයකට මූණ දෙන්න සිදුවලා තියෙනවා. මේ නිසා මේ මැනුම් කටයුතු ගාස්තු අඩු කරගන්න වැඩපිළිකට ඉදිරියේදී කටයුතු කරන්න එහෙම නැත්නම් මිනිඳුරු හිගයක් තියනවා කියන කතාව තමයි තියෙන්නේ. මට ඉතින් විශේෂයෙන්ම ඉඳන් ඇමතුමා පහුගිය කාලේ මේ මිනිඳුරු බඳවා ගත්තා. ඉතින් ඒ අය ඉදිරියට එනකොට සෑහෙන කාලයක් යයි මේ කටයුතු කිරීමේදී මේ ඔප්පු මැනුම් කටයුතු කිරීමට විශේෂයෙන්ම යම්කිසි සාධාරණ විලකට මේ කටයුතු කරන්නට විශේෂයෙන්ම දැන් විශේෂයෙන්ම දැන් පහුගිය කාලය තුළ දැන් මේ අපේ මේ වර්තමාන රජය තුළින් යහපාලන ආණ්ඩුව තුළින් අපේ ගරු අගමැතිතුමාගේ යෝජනාවක් අනුව විශාල අවුරුදු 10ට වඩා පැරණි ඉඩම්වල ඉන්න අයට ලක්ෂ 30ක් පමණ ඔප්පු නැති ජනතාවක් ඉන්නවා. ඒ අයට ඒ ඔප්පු ලබා දීමේ වැඩපිළක් දැන් ආරම්භ කරගෙන යනවා. මේවා සමහර ඉඩම් වාර 3-4 මනිනවා. ඒත් අවසන් භාගයට තාම ඇවිල්ලා නැහැ, පැමිණිලා නැහැ. ආයි නැවතත් පනින්න කියනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න රාශියකට මුල දිනන අවුරුදු 30-40 ඉන්න අයට ඒ ඔප්පුවක් ලබා ගැනීමද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ කටයුතු කඩිනමින් ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න වැඩපිළක් ඉදිරියට එන්නට ඕනේ කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල දැන් විශේෂයෙන් වතුකරේ ගත්තම වතුකරේ කලින් තිබ්බ වතු අධිකාරීට යටත්ව තිබ්බ ඉඩම්වල දැන් අයිතිය ඒ ප්‍රදේශයේ ජනතාවටම. විශේෂයෙන්ම කලින් කතා කරපු මහත්මිය කිව්වා යුද්ධය නිසා ඒ ප්‍රදේශවල තිබ්බ ඉඩම් ඒ ජනතාවට අහිමි වුණා. ඒ ඉඩම්වල අයිතිය ලැබුණේ නැහැ. ඒ බේරුමක් කළ ඉවරලා මේ කටයුත්තට ඉදිරිපත් වෙන්න කියලා. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් වතුකරේ ජනතාවට ඒ තිබ්බ ප්‍රශ්නවලින් විශාල සහනයක් ලැබිලා තියෙනවා. ඒ පර්චස් 7ක ඉඩම වෙන්කල්ලා දීලා ඒ වගේ ගෙවල් හැදීම වැඩ පිළක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ඉලංග වල අයිතියත් ඒ ඇයට ලැබිලා තියෙනවා. දැන් විශාල වශයෙන් ඒ ප්‍රදේශ වල ඒ ඉලංග වල අයිතිය ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඉතින් මේ නිසා මේ වැඩ පිළ ඉතාම හොඳ වැඩ පිළක් හැටියට මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම මේ නඩු සමහර ඉඩම් එක ඉඩමට අයිතිකාරය 3-4 දෙනා ඉන්න විදිහට මේ බලපත්‍ර දීලා තියෙනවා. එක ඉඩමට බලපත්‍ර 2-3 දීලා තියෙනවා. ඒ වගේම ඒවා ගැටලු තියෙනවා ගොඩක්. ඒවා විසඳලා දෙන්නෙත් නැහැ. ගියාම එයාට ගියාම කතන්දරයක් කියනවා. තව එක්කෙනෙකුට කියනවා පාදිසීලක කාර්යාලවල දිසාපති කාර්යාලේ නොයෙකුත් අන්දමේ ප්‍රමාද වීම් වලට රත්යාද වීම් වලට අහිංසක ජනතාව පත් වෙලා තියෙනවා. මේවට වැඩ පිළක් යොදන්න මේ අමාත්‍යංශ ඉදිරිපත් වෙලා කටයුතු කර හොඳයි කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ නඩු ප්‍රමාද වීම් වලින් දැන් විශේෂයෙන්ම ගත්තම මේ මධ්‍යම කඳුකරේ තියෙන උසාවිය ගත්තම අපි කියමු දැන් 60 උසාවිය ගත්තම 60 උසාවියට තියෙන විශේෂ එම් විශාල දුෂ්කර ප්‍රදේශවල ඉඳලා එන අයගේ නඩු තියෙන්නේ. ඒ නඩු වාර කීපයක්ම එහෙම මෙහෙන් කල් ගියාන් පස්සේ ඇයට විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්න තියෙනවා. මේවා ඉක්මන් කරන වැඩ පිළිකට ගරු ඇමතුමා අවධානය යොමු කරනවා ඇතයි කියලා මම විශේෂයෙන්ම 60 නුවරළිය වැනි ප්‍රදේශවල තියෙන නඩු කඩිනම් කරන වැඩ පිළිකට යන්න ඕනේ කියලා විශේෂයෙන් මතක් කරනවා. මට මෙන්න මේ ඊපෙරිදා පත්‍රයේ බලනකොටත් අහුණ නඩුවක්. මේ නඩුව ආරම්භ කළා තියෙන්නේ 2003 ජූලි 4 වෙනිදා බස් සනතුරක් සිද්ධ වෙලා මේ බස් සනතුර මඩගල්ලේ සිට ගුණෑගල් පළාතට විසිරි බස් සනතුරට ලක්වන තිබුණේ පාරෙන් යුත්තට දාන බස් සතය අසල දෑවන්ත ගසක වැදීමෙන් අනතුර සිදුනා. මෙම නඩුව 2007 වසරේ ඉබෑට ගැනීමෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වසර 10කට ආසන කාලයක් දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගෙනු අතර මහාධිකරණ විසුරන් 7 දෙනෙකු යටතේ විභාග වීම විශේෂ කරුණක් වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙලා මේක නඩු සිදුනේ 2003, නඩු පවරන්නේ 2007, නඩු තීන්දුව දුන්නේ 2017. එතකොට 14 දිනක් බරු කැදෙව්වා. 14 දිනකට අවුරුදු 7 හිරේවල තියෙනවා. ඉතින් ඒ වගේ නඩු ප්‍රමාද වීම සම්බන්ධව විශේෂයෙන්ම ගරු ඇමතුමා පිට වඩා දැඩි අවධානය යොමු කළා. මේ අයට යම්කිසි සහනයක් ලබා දෙන වැඩපිළක් ඉදිරියේදී කරන්න ඇතැයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම ගරු අධිකරණ ඇමතුමා මේ විෂය භාරගත්තට පස්සේ විශාල සහනයක් මේ නඩු වලට ඉදිරිපත් වෙන අයට ලැබිලා තියෙනවා. තව මේක ක්‍රමවත් කළා විධිමත් කළා ඉවරලා මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න වැඩපිළක් ක්‍රියාත්මක කරන්න කියලා විශේෂයෙන් මම ඉල්ලා සිටිමින්
දැන් අවසන් කරා.
වගේ මේ කෙටි අදහස් ටික මෙයින් අවසන් කරනවා ඉස්සෙල්.
ඊළඟට ගරු ශ්‍රියානි විජේක්‍රම මන්ත්‍රීතුමිය.
මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන් අද දිනේ අපිට ඉදිරිපත් කරලා තියෙන ගැසට් නිවේදන දෙක, විශේෂයෙන්ම පහුගිය කාල සීමාවෙත් මේ පාර්ලිමේන්තුව විසින් අපි ගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විදියට සම්මත කරන්නට යෙදුණු නීති දෙකක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම මේ මොහොතේ දැනගන්නට ලැබුණු කාරණයක් ගැන මම ගරු අධිකරණ ඇමතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. විශේෂයෙන්ම මේ වෙලාවේ අපිට ඒකාබද්ධ විපක්ෂයේ විදියට වැලිකඩ පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට වැලිකඩ බන්ධනාගාරයේ ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න යනවා කියලා ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා කියලා දැන් දැනගන්නට ලැබුණා ගරු ඇමතුමනි. ඇත්තටම මේ කාරණේ මේ විදියට මොනවා හරි නඩුවක් පටලවමින් ඒකාබද්ධ විපක්ෂය මර්ධනය කරන්නට හදන කාරණේ අධිකරණ ඇමතුමා මේ කාරණේ බලන්න. ඒකාබද්ධ විපක්ෂය විදියට එහෙම තීරණයක් අපේ කණ්ඩායම තුල අරගෙන නැහැ. දැන් එහෙම තියෙද්දි වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාරගතව ඉන්නවා මේ වෙනකොට විමල් වීරවංශ ගරු හිටපු අමැතිතුමා වර්තමාන මන්ත්‍රීතුමා එතුමාට අප ලබා ගැනීමට නීතියේ උසාවියකට ගිහිල්ලා අප ඉල්ලනවා ඇරෙන්න අපිට අපි වෙන කාරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු අමැතිතුමනි නමුත් පොලිසිය මේ විදියට මොන ආකාරයෙන් හෝ නිකරුණේ මේ මන්ත්‍රීවරුන්ට කරදර කරන්නට මොනවා හරි වාර්තා උසාවියකට ගෙනියලා කටයුතු කිරීම මේවා පාලනය කළ යුතුයි ගරු අමැතිතුමනි. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියන කාරණේ විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් ප්‍රකාශයක් කරනවා ගරු මේ උත්තරීතර සභාව හමුවේ එවැනි තීරණයකට ඒකාබද්ධ විපක්ෂය ගිහිලා නැහැ කියන කාරණේ. ඒ වගේම විමල් වීරවංශ ගරු හිටපු අමැතිතුමා වර්තමාන මන්ත්‍රීතුමා ඇත්තටම අද නීතිය ඉදිරියේ අසමානතාවයකට ලක් වෙලා තියෙනවා මේ අප සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එතුමාට මොන මොන පොදු දේපළ ආඥාපනත විනිශ්චකාරවරුන් එය ලිහිල් ආකාරයට යම් යම් කරුණු විශේෂ කරුණු සුවිශේෂී කරුණු විදියට අරගෙන අප දෙන අවස්ථා තියෙනවා. නමුත් ඊට එහා ගිය මේ මිනී මැරිමකට සම්බන්ධ මිනිස්සුෙකුට උනත් අපේ රටේ යම් කිසි කාල සීමාවකින් අප ලබා ගන්න පුළුවන්. ඉතින් ඊට එහා මං හිතන්නේ අපරාධයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි මේ විශේෂයෙන්ම ඒ අප ලබා දීම එතුමාගේ දියණිය මේ වෙනකොට ඉතාම රෝගී තත්ත්වයේ ඉන්නවා. ඒ කාරණේත් මේ සභාවට මම ඉදිරිපත් කරනවා. ඒ වගේම අද කතා කරන අනිත් කාරණේ තමයි තෑගි ඔප්පු අවලංගු කිරීම. විශේෂයෙන්ම අවුරුදු 10ක කාල සීමාව ගනු එමෙතුමා අපි වැඩිහිටියන් ගැන කල්පනා කරනකොට ගොඩක් වෙලාවට තෑගි ඔප්පුවක් දෙන්නේ දෙමව්පියෙක් දරුවෙකුට එහෙම නැත්නම් කවුරුවත් නැති ඥාතියෙක්ගෙනුත් ලැබෙන්න පුළුවන්. පිට කෙනෙක්ගෙන් එහෙම තෑගි ඔප්පු ලැබෙන්නේ බොහොම කලාතුරකින් තමයි. දැන් මේ මොන තත්ත්වයේ තිබුණත් මේ තෑග්ග ලබන කෙනාගෙන් මේ තෑග්ග දෙන කෙනා ඇත්තටම වයසට ගියහම තමන්ට සලකන එක තමන්ට රැකවරණයක් දෙන එක ඒක බලාපොරොත්තු වෙන කාරණයක්. ඔබතුමා කලිනුත් පැහැදිලි කරා කාලාවරෝධ නීතියේ තියෙන ඇත්ත අවුරුදු 10 තමයි. හැබැයි මේක මේ කාරණේදී මම දකිනවා අද මේ රට තුල වැඩිහිටියන් සම්බන්ධයෙන් අද අම්මලා තාත්තලා මහපාරට ගෙනිලා දාන රටක් මේක. ඉතින් ඒ නිසා මේ වගේ රටක මේ රටට ගැලපෙන්න මේ නීතිය හදාගන්නට ඕනේ. ඒ නිසා මොනවා හරි විදියකින් මීට වඩා ඒ තෑග්ග දෙන කෙනාට රැකවරණයක්. ඇත්තටම මේ තෑග්ග කියන්නේ විශේෂයෙන් මේ මහ දේපලක් නේ හම්බෙන්නේ. දේපලක් හම්බෙනකොට ඊට වඩා කෘතගුණ සැලකීමක් තියෙන්නට ඕනේ. ඒ නිසා එමෙතුවා මගේ කාලෙන් පස්සේ උත්තර දෙන්න මට බොහොම කෙටි කාලයක් තියෙන්නේ.
හොඳයි හොඳයි එමෙතුමා එමෙතුවා පැහැදිලි කිරීම කරන්න.
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියගේ අදහසට මම හුඟක් ගරු කරනවා. හැබැයි මම නම් නීතිඥවරයෙක් විදියට මේ දෙමව්පියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් නීතිඥවරයෙක් විදියට උපදෙස් දුන්න හැම අවස්ථාවකම දීලා තියෙන තෑගි ඔප්පු දෙන්න එපයි කියලා.
එපයි කියලා. එහෙමයි.
ඒක තමයි පළවෙනි කාරණය. මොකද අන්තිම කැමැති පත්‍රයකින් දුන්නම පස්සේ කාලෙදී අයිතිය ලැබෙනවා.
ජීවිත
භුක්තිය එක්කෝ තියාගෙන දෙන්න ඕන. අනිත් කාරණේ තමයි තෑගි ඔප්පුවක් දීමෙන් ඒ ලැබෙන කෙනාට ඒ දීපලෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න බෑ. අර තෑගි දීමනාකරු ජීවතුන් අතර ඉන්න තාක් ඒක අවිනිශ්චිතයි. අවුරුදු 30ක් ඇතිලක් හිටියොත් ඒ කාල සීමාවෙම මේ බැංකු ණයක් මූල්‍ය පහසුකමක් අරගෙන මේ දීපල සංවර්ධනය කරන්න බෑ. ඉතින් ඒ දරුවට ඒ දීපල ලැබීමෙන් ඵලකුත් නැහැ. ඉතින් බලහත්කාරයෙන් හොරෙකුට අවුරුදු 10ක් අනුන්ගේ දීපලේ හිටියම අයිතිය ලැබෙනවා නම් කාලාවරෝධ නීතියේ 3 වෙනි වගන්තිය අනුව අඩුගානේ ඒ ප්‍රමිතියවත් මේකට ඇතුළත් වෙන්න ඕනේ කියන පදනම උඩ තමයි අපි මේ අවුරුදු 10 කියන කාරණේ ඇතුල් කරේ.
ඇත්තටම ඒක හරිය ගරු එමෙතුමා. නමුත් කවදාවත් දැන් පහුගිය දවසක මං හිතන්නේ 2007 හෝ 8 ලියපු ඔප්පුවක් ලියපු තාත්තා කෙනෙක් ළඟදී ආවා මගේ කාර්යාලයට. ඒ වෙලාවේ මං කිව්වා ලියන්න එපා සේලු අයිතිවාසිකම් අහිමි කරලා කියලා. හැබැයි ඒ තාත්තා හරි හම්බ කරගත දුක් විඳලා හොයාගත්ත දීපල අක්කර 5 ගානේ ඔක්කොම දරුවන්ට ලිව්වා. ඒ වෙලාවේ එක දරුවෙක් ඉතිරි වෙලා කියලා මට දැනුම් දුන්නේ නැහැ. හිටිය දරුවෝ ටිකක් එක්කන් ඇවිල්ලා ලියලා දුන්නා. අද මේ මාසයක්කට කාලයකටත් මෙහා කාලේ ඒ තාත්තයි අම්මයි ආබාධිත දරුවෙකුයි ඇවිල්ලා මං ගාව අඬනවා. ඉතින් එතකොට මම ඒ මිනිස් ඒ අය කියනවා මම කිව්වලු ඒ වෙලේ ලියන්න එපා කියලා. නමුත් ඒ තාත්තා ලියලා. ඉතින් මේක තමයි දෙමව්පියන්ගේ. දැන් මේ සංවේදී කාරණය නීතියෙන් හරි මං හිතන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවා මමත් දන්නවා. නමුත් මීට වඩා ඇත්තටම දැන් වැඩිහිටි මණ්ඩල කියන දේ ක්‍රියාත්මක ඒ නීතියත් අපේ රටේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපිට වැඩිහිටියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඊට එහා ගිය රැකවරණයක් මේ නීති තුළටත් ඇතුල් වෙන්නට ඕනේ. ඒ වගේම ගරු ඇමතිතුමා කාලාවරෝධය ගැන කතා කරද්දී අද විශේෂයෙන්ම ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ දේපළ සම්බන්ධයෙන් විශේෂයෙන් රජයේ ඉඩම් තියෙන පළාත්වල විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. අද මේ වෙනකොට දෙවෙනි තුන්වෙනි පරම්පරාව ජීවත් වෙන ඉඩම්වලින් LDO එකක් යටතේ සර්ණ භූමි ඔප්පුවක් ජය භූමි ඔප්පුවක් දීපු ඉඩමක් කවදාවත් කාලාවරෝධය වෙන්නේ නැහැ. උසාවිය පිළි අරන් තියෙන නීති සිද්ධාන්තයක්. ඒ වුණාට දැන් මේ වෙනකොට ගරු ඇමතිතුමා දෙවෙනි තුන්වෙනි පරම්පරාව මේ ඉඩම් වලින් නිරපන්න උසාවිවල නඩු ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ නීතිය වෙනස් කරන කාලය ඇවිල්ලා තියෙනවා. අපි අවුරුදු 30ක් 40ක් තමන්ගේ සහෝදරයයි අම්මලා තාත්තලා ඔක්කොම එකතු වෙලා දියණියට ඉඩමෙන් කෑල්ලක් දෙනවා විවාහ වෙන වෙලාවේ. ඔව් මේක අරගෙන ජීවත් වෙන්න කියලා සියලු දෙනා දෙනවා. දැන් මේ දියණිය ස්වාම පුරුෂයා දරුවෝ හදාගෙන මේ ඉඩමේ ගයක් හදාගෙන ජීවත් වෙනවා. ජීවත් වෙලා දැන් දියණියගේ කාලෙත් ඉවරයි. අම්මත් ජීවතුන් අතර නැහැ. තාත්තත් සමහරවිට ජීවතුන් අතර නැහැ. ඊළඟ පරම්පරාවේ ලවන්න අර මුල් හිමිකාරත්වය ලැබිච්ච පුතා විසින් හරි නැත්නම් පසුරුමේ ලියලා තිබිච්ච කෙනා හරි ඇවිල්ලා නඩු දාන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ මේක රටේ තියෙන උග්‍ර ප්‍රශ්නයක් ගරු ඇමතිතුමා මේක විසඳන්න කියලා අපේ ආණ්ඩුව තියෙන කාලෙත් අපි යෝජනා කරා. මෙය ඉක්මනින් විසඳන්නට කටයුතු කරන්නට ඕනි. ඊළඟට විශේෂයෙන් හයිබ්‍රිඩ් අධිකරණය ගැන කතා කරන්නට ඕනි. නීතිඥවරියක් විදියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විදියටත් විශේෂයෙන්ම පසුගිය දිනවල අතිගරු ජනාධිපතිතුමන් ප්‍රකාශ කරා මේ දෙමුහුන් අධිකරණ ශ්‍රී ලංකාවට ගේන්නේ නැහැ කියන එක. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා මේ සතියෙත් ප්‍රකාශ කරා ගරු මේ සභාවට දෙමුහුන් අධිකරණයන් ගෙනින්නේ නැහැ කියන කාරණය. නමුත් අපේ මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ගිහිල්ලා ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාවට එකතු වෙලා ඒ යෝජනාව සම්මත කරගෙන මේ දෙමුහුන් අධිකරණ එක්ක මේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා. දැන් මේ පුන පුනා අධිකරණ ඇමතිතුමක් කියනවා මේ සියලු වගකිවතු පුද්ගලයන් මේවා කියද්දී විශේෂයෙන්ම මේ මෙවර මානව හිමිකම් කොමිසමේත් කවුන්සිලයේත් මේ කාරණේ හුසෙයින් කුමරු යෝජනා කරනකොට සහ කෝරෙස් අපේ නියෝජ්‍ය ඇමතිතුමා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා ඇමතිතුමා මේ යෝජනාව නැවතත් පිළි අරගෙන මේක ක්‍රියාත්මක කරන්න නැවත අවුරුද්දක කාලයක් ඉල්ලනවා. ඉතින් අපි බේර ගන්නට ඕනේ මේ ප්‍රශ්නය. අපේ රටක් විදියට ඇත්තටම මේ රටේ දෙමළ මුස්ලිම් සිංහල ජනතාව ප්‍රධාන ජාතීන් තුන ජීවත් වෙනවා ඇත්ත. හැබැයි මේ රටේ මිනිස්සුන්ට අපේ සාධාරණත්වයක් මේ රජයන්ගෙන් ඉටුනේ නැද්ද? ඉටු වෙලා තියෙනවා. හැබැයි දෙමළ පළාත්වල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් TNA පක්ෂේ නියෝජනය කරන මේ මන්ත්‍රී කණ්ඩායම් ඉන්නේ ඒ මිනිස්සුන්ට වැඩ කරන්නේ. ඉඩම් පොලිස් බලතල ඉල්ල ඒ ඉලක්කෙට යන්න රට වෙනම කෑල්ලක් කරගන්න ඉල්ලුවට ඒ අය මේ ඉලක්කෙට මේ ජනතාව ඔවුන්ගේ අයිතිවාසිකම් නොදී මේ අරමුණ ඉටු කරගන්න මේගොල්ලෝ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මම ඊයේත් අපි කිලිනොච්චි ගිහින් ආවේ කාන්තා දින උත්සවයක් කරා. ඒ වෙලාවේ දැක්ක දේ තමයි එක කාන්තාවක් කෑ ගහ ගහ හඬනෝ ඉඩන්නේ. හැබැයි මේගොල්ලෝ අහසේ ඉන්න නෙවෙයිනේ. ඉඩම් තියෙනවා. ඉඩම් අහිමි වෙච්ච ඇති. ඒ අයට ඒ සාධාරණ ඉලක්ක කරා ගෙනියන්නට මේ දේශපාලන කරන කණ්ඩායම උදව් වෙන්නට ඕනි. එහෙම නොවී ජනතාව බෙදන්න මේ රට ශ්‍රී ලාංකික ජාතියක් විදියට එකට ගොඩ නගා ගන්න කවුරුත් උදව් කරන ඒ අරමුණට යන්න ඕනේ කියන කාරණේ විශේෂයෙන් කියන්නට ඕනේ. එහෙම නැතුව ජාතීන් විදියට බෙදිලා බෙදිලා මේ පුංචි රට පුංචි රටක් මේක ලෝකේ අනිත් රටවල් එක ගත්තාම කුඩු පට්ටම් කළා දාන්න නැතුව අපි සිංහල දැන් නැගෙනහිර පළාතේ ජීවත් වෙන මන්ත්‍රීවරියක් මම. අපි කොටි ගහද්දි මමත් මායින්ග අම්මාණෙක බංකර්වල ඉඳලා බංකර්වල හැංගිලා ඉඳලා තමයි කොටි ගහන වෙලාවට පණ බේරගෙන ඉගෙන ගත්තේ. එහෙම තමයි අපි ජීවත් වුණේ. හැබැයි අපිට තාමත් අම්පාරේ සිංහල මිනිස්සුන්ට අම්පාරේ දෙමළ සහ මුස්ලිම් මිනිස්සුන්ට සලකලා තියෙන තරම් තාම අද සලකලා නැහැ. හැබැයි සිංහල මිනිස්සු කවදාවත් මේ ආණ්ඩුවට විරෝධීව සටන් කරන්න කෑලි බෙදා ගන්න මේව යෝජනා කරන්නේ අපේ කොච්චර ජනතාවක් ජීවිත පරිත්‍යාග කරාද. අද සමහර දෙමළ ජනතාව ඇවිල්ලා කියනවා දැන් ඒගොල්ලන්ගේ ඓතිහාසිකම් ආරක්ෂා වෙන්නේ නැහැ කියලා. එතකොට කවුද මේවට වග කියන්නට ඕනේ? ඉතින් මේ ඒ නිසා මං හිතන්නේ විශේෂයෙන්ම මම TNA සංවිධානයට කියනවා ඉල්ලනවා විශේෂයෙන් මේ දේශපාලනය කරන ජාතික තලයේ නියෝජනය කරන දේශපාලඥයන් විදියට අර මහ ඇමතිවරයා වගේ මේ ජාතිවාදය දේශනා කර කර ඉන්නේ නැතුව කරුණා කළා සම්බන්ධ වෙන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න මිනිස්සුන්ට වැඩ කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා.
වෙලාව අවසන්යි.
අනේ විනාඩි දෙකක් දෙන්න ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි කරුණු ගොඩක් කියන්න සූදානමින් හිටියේ. ඉතින් ඒ වගේම විශේෂ කිව්වා. ඔව් ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය කැඳවීම විශේෂයෙන්ම මේක මේ කාරණේට මැදිහත් වෙන්නේ කියන ඉල්ලීම මම විශේෂයෙන් ගරු ඇමතුමාට කරනවා. ඒ වගේම අපි අද දිනෙත් මතුවෙච්ච කාරණයක් තමයි මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට උත්තරයක් දුන්නා මලිත් ජයතිලක මන්ත්‍රීතුමා. විශේෂයෙන්ම මේ කාරණේ මට නම් තේරෙන්නේ මේ ඔක්කොමල එකට ඉන්න කට්ටිය පුහුලොරා කරෙන් දැනේ කියන වගේ තමයි මේ කතාව. මොකද මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් ඒ කාරණේ දන්නවා මලිත් ජයතිලක මන්ත්‍රීතුමාත් මේ ප්‍රශ්නේ දන්නවා. ඉතින් මේ දෙගොල්ලොම මේවට මේ නඩු කටයුතු වලට අත ගසමින් ඇතුල් වෙන නිසා තමයි මේ විදිහේ කතන්දරයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ අද දිගෑරුණේ කියන කතාවක් ප්‍රකාශ කරමින් මගේ කාලය අවසාන නිසා මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. ගරු ඇමතිතුමා
අපේ ගරු මන්ත්‍රීතුමිය මේ චෝදනාවක් ඉදිරිපත් කරා මේ වෙනකොට වැලිකඩ පොලිසියෙන් ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධව අධිකරණයේ තහනම් නියෝගයක් ඉල්ලීමක් කරලා තියෙනවා කියලා. මම ඒ පිළිබඳව සොයලා බැලුවා. අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමත් අජිත් රෝණමැතිතුමත් ඉන්නවා මෙතන. එතුමත් සොයලා බැලුවා. එහෙම සිද්ධියක් වෙලා නැහැ. ඒ නිසා ඔබතුමියලා බය වෙන්න එපා. සම්පූර්ණ ආරක්ෂාව රැකවරණය ඔබතුමලාට තියෙනවා. නැහැ එහෙම දෙයක් එහෙම ඉල්ලීමක් කරලවත් නැහැ. පොලිසිය එහෙම සූදානමක් දැනට එහෙම නැහැ.
හොඳයි අනුර දිසානායක මන්ත්‍රීතුමා.
සභාපතිතුමනි මේ අවස්ථාව ලබා දීම පිළිබඳ මම බෙහෙම ස්තුතිවන්ත වෙනවා. මට කලින් කතා කරපු මන්ත්‍රීතුමිය මොන මොනවද මං ගැන කිව්ව මට හරියට තේරුනෙත් නැහැ. ගරු සභාපතිතුමනි මේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු කණ්ඩායමේ කරට අත දාගෙන මේ වෙන වෙන කතා කියනවා. මම ඉතා පැහැදිලිව කියන්නේ අධිකරණයට අත තිබ්බේ කවුද කියලා කවුරුත් දන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිසකාරතුමී මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වාඩි වෙලා නඩු වහලා පාන් උදේ දෙකට කැඳවලා රෑ 10ට නඩු වහලා පාන්දර දෙකට වාර්තාව හදලා උදේ 10ට පාර්ලිමේන්තු ඉදිරිපත් කරලා හතර වෙනකොට ගෙදර ඇරියා. මෙයා තමයි මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැනයි අධිකරණයේ ක්‍රමවේදය ගැන කතා කරන්නේ. සමහර නඩුකාරයෝ අර්ලිගහ මන්දිරේ ගෙනල්ලා තමයි නඩුව විසඳුවේ. මේක ඉතිහාසෙයි. එතුමිය දන්නේ නැත්නම් මේ ඉතිහාසයේ ඉස්සරහින් එතුමගේ නා එතුමගේ නායකයා අහගන්න. මම ගරු සභාපතිතුමනි මම මලික් ජයතිලක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පිළිබඳව තමයි මම මේ විවාදීති කරුණු දක්වන්න සූදානම් වෙන්නේ. මොකද එතුමා ඊයේ මම කරපු කතාවක් පිළිබඳව යම් අර්ථකථනයක් මේක දීලා තිබෙනවා. ගරු සභාපතිතුමනි මා ඊයේ ඉතා පැහැදිලි ලෙස කිව්වා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මැතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව පැමිණිල්ලක් කරනු ලැබුවා යම් ලොකර් එකක يعني සම්පත් කියන ලුතිනල් කමාණ්ඩවරයා බාරව තිබුණු ලොකර් එකේ හැඳුනුම්පත් කීපයක් ඔහුට නොවන පාස්පෝර්ට් එකක් ලක්ෂ 9ක චෙක් පතක් ලක්ෂ 9ක පොරොන්දු නෝට්ටු ඒ වගේම සිම් කාඩ් 3ක් දුරකථන 2ක් 9mm පිස්තෝල වර්ගයට අයිති වෙන උණ්ඩ 1500ක් මේ 50ක් මිලිමීටර 7.2 පිස්තෝලට අදාළ උණ්ඩ 1500ක් තිබිලා සොයාගත්තු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරා. ඒ වාර්තාව සිදු කරන ලැබුවේ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ මැතිතුමා විසින්. ඒ වාර්තාව සිදු කරාට පසුව ගරු සභාපතිතුමනි මම ඊයේ සවිස්තරව මේ කිව්වා නමුත් මේ සම්බන්ධය හදාගන්න උන සමා කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණයක් පුළුල්ව දියත් කරගෙන ගියා. පුළුල්ව මේ පරීක්ෂණය දියත් කරගෙන යනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තීරුම් ගියා මෙය හුදු සිදුවීමක් නොවේ මෙය නාවික හමුදාවේ යම් යම් ශේස්ත්‍ර හරහා පැතිරෙන සිදුවීමක් බවට පත් වෙනවා. ඒ නාවික හමුදාවටත් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳවත් බරපතල තත්වයක් ඇති කරන තත්වයක් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තේරුම් ගන්නවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවකට නියෝජ්‍ය පොලිස්පති අපරාධ කීර්ති ගජනායක නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒ වගේම බුද්ධයන්සේ ප්‍රධානී හැටියට කටයුතු කරපු හේන්ද්‍ර විතාරණ මහත්මයාත් ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අතර සාකච්ඡාවක් සිදු වෙනවා. මාගාවෙහි වාර්තාව මම ඊයේ පාර්ලිමේන්තු සභාගත කරා. ඒ සාකච්ඡාවේදී පැහැදිලිවම ආරක්ෂක ලේකම්වරයා උපදෙස් ලබා දෙනවා මේ පැහැරගෙන යාම් පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුකොට ඉස්ලාම් පරීක්ෂණ සලස්මත් සකස්කොට ඒ පරීක්ෂණයේ වාර්තා මාසයක් ඇතුළත් ලබා දෙන්න කියලා. ඒ නිසා මෙම පැහැර ගැනීම පිළිබඳව නාවික හමුදාපතිතුමාගේ පැමිණිල්ල ආරක්ෂක අමාත්‍ය ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙවීමත් මත නියෝග දීමත් මත තමයි මේ පරීක්ෂණේ දියත් උනේ. ගරු සභාපතිතුමා ඉතා පැහැදිලිව ඊයේත් කිව්වා යුද්ධයකදී බොහෝ සිදු නොවිය යුතු දේ සිදු වෙනවා. මොකද යුද්ධේ පාර්ශ්ව දෙකක් යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ මේ පාර්ශ්ව දෙකම එකිනෙකා පරයා යමින් යුද්ධේ ජයග්‍රහණය පිළිබඳ උපක්‍රම හදනවා. සමහර උපක්‍රම නීති රාමුවේම ආරක්ෂා වෙන්නේ නැහැ. සමහර උපක්‍රම සදාචාරාත්මක රාමුවේම ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මා වූ සේතුන් කිව් පරිදිම යුද්ධය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් බව. ඊට වඩා නොසිතු දේ සිදුවෙනවා යුද්ධයක් ඇතුළු. එයි එක් පාර්ශ්වයක් පරාජයටපත් කර අනිත් පාර්ශ්වය ජයග්‍රහණය කිරීම වෙනුවෙන්. ඒ නිසා යුද්ධය කියන්නේ අප්‍රසන්නයි. යුද්ධ කියන්නේ අපි කවුරුත් අපේක්ෂා කරන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. යුද්ධ කියන්නේ මහා බරපතල විනාශකාරී. ඒක තමයි යුද්ධය කියන වචනෙම තේරුම. හැබැයි යම් යුද්ධයකදී අනේකා පරාජයටපත් කිරීමේ අරමුණ පිළිබඳ සිදුවෙන සිදුවීම් පිළිබඳ අපිට වෙනම ඒ යුද්ධ තිබුණා නම් කොහොමද ඒ යුද්ධ වර්ධනය වුණා නම් කොහොමද ඊට වඩා සාපේක්ෂව යුද්ධය ආරම්භය කරන සිදුවීම් පිළිබඳ අපිට යම් සාපේක්ෂ නිගමනයකට එන්න පුළුවන්. නමුත් ඒ යුද්ධයක් තිබෙන වෙලාවකදී ඒ යුද්ධයට මුවා වෙලා දරුවන් පැහැරගෙන ගිහිල්ලා කප්පම් ගැනීම සඳහා කටයුත්තක් නිරත වී තිබෙනවා නම් මා මේ කියන නිශ්චිත සිදුවීමට අදාළයි. නාගනාදන් කියන දෙමළ තරුණයා සහ තවත් තරුණයන් 4 දෙනෙකුත් පැහැදිලි ලෙස පැහැරගෙන ගොස් කප්පම් ගැනීම සඳහා අනතුරුව ඝාතනය කොට තිබෙනවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් පරීක්ෂණ සිදු කරලා තිබෙනවා මා දන්නා පරිදි. ඒ මොකද විටින් විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙනවා. නැත්නම් අර එතුමිය කියපු ආකාරයට නෙමෙයි මයි තා හොඳින් දන්නේ මේ සිදුවීම් පිළිබඳ තා සමීපව අපි අධ්‍යයනය කරමින් තිබෙනවා මොකද යුද්ධයකදී ඒ කවර හෝ පාර්ශවයක් කප්පම් ගැනීම සඳහා දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට ලක් කරනවා නම් ඒ සිස්ත සමාජය කිසිසේත්ම අනුමත නොකළ යුතු කරුණක් ඒ පිළිබඳ ඇත්ත හැඟීමක් අපි තුල තිබෙනවා ගරු සභාපතිතුමනි ඒ දරුවා නාගනාදන් කියන දරුවා පහුවදා යන්නේ හිටියේ එංගලන්තේ වෛද්‍ය විද්‍යාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ඉගෙන ගැනීම සඳහා ඊට කලින් දවසේ දරුවන් එක්ක එකතු වෙලා විනෝදයට යන ගමනක් තිබුණා දරුවෝ පස් දෙනත් එක්ක මේ පස් දෙනා තමයි පැහැරගෙන යන්නේ ඒ පස් දෙනා තමයි ඝාතනය කරන්නේ ඒතරේ ඝාතනයේ ඒ ඝාතකයන්ට දඬුවම් ලබා නොදිය යුතුද යුද්ධ පිළිබඳ වෙන අර්ථකථන තියෙන්න පුළුවන් යුද්ධ වෙනම් පාර්ශ්වයන් පිළිබඳ විරුවන් විරුවන් ලෙස අර්ථකථනය කරන්න පුළුවන් පාවා දෙන්නම් දෝහින් දේශප්‍රේමින් ඔය ඕනෑම අර්ථකථනයක් යුද්ධය ඇතුළු විවිධ පාර්ශ්වයන්ට එන්න පුළුවන්කම තිබෙනවා තම තමන් ඉන්න දේශපාලන ආස්ථානයේ මත හැබැයි ගස සභාපතිතුමනි යුද්ධයකට යටතේ දරුවම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳව අපි කාටවත් බෙදීම් වෙනස් වීම තිබිය යුතු නැහැ කියලා මා විශ්වාස කරනවා කප්පම් ගැනීම වෙනුවෙන් දරුවන් ඝාතනය කිරීම මේ පිළිබඳ ප්‍රශ්නේ තමයි ගරු සභාපතිතුමනි ඊයේ මා පාර්ලිමේන්තුවේ විධිමත්ම කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කරේ ඒ පරීක්ෂණ කරන නිලධාරීන් පොලිස්පතිවරයා ගාවට මා නම කිව්වේ මා නම කියන්නේ උත්සාහ කරේ නමුත් මගෙන් ලක්ෂ්මන් ක්‍රියාල මන්ත්‍රීවරයා හව කවුද කියලා මම පැහැදිලි කළා මලිත් ජයතිලක කියලා මලිත් ජයතිලක කියන මන්ත්‍රීවරයා පොලිස්පතිවරයා හමුවට ගිහිල්ලා මේ පරීක්ෂණය පිළිබඳ කරුණු විමසා සිටියා සහ ඔහු ගියේ තවත් පුද්ගලයෙක් එක්ක මම ඒ පුද්ගලයා කවුද කියලා කිව්වෙත් නෑ නමුත් ඒ ගියපු පුද්ගලයා උදේ මට දුරකථනින් කතා කරා ඒ වෙන කවුරුත් නෙවෙයි දැනට මේ පරීක්ෂණ කටයුතු වල සම්බන්ධ වී රිමාන්ඩ් බාරේ ඉන්න පුද්ගලයෙක්ගේ අයියත් එක්ක සමයි ගියේ අයිය මට උදේ දුරකථනින් කතා කරා. ඔහු සමග ගියේ කියලා. ගිහිල්ලා ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි පොලිස්පතිවරයා කැඳවනවා එතෙන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අපරාධ පිළිබඳ පරීක්ෂණ කරන නිලධාරීන්. එතකොට පරීක්ෂණයක් කරනකොට අපි දන්නවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් ඉහළ නිලධාරීන්ට යම් ආරක්ෂාවක් තියෙන්න පුළුවන්. ඔවුන්ට ඔවුන්ට වාහන දීලා තිබෙනවා. මේ බොහෝ සපහල නිලධාරීන් බස්වල යන මෝටර්සයිකල් වෙන නිලධාරින් අපි දන්නවා. අපි කවුරුත් ගරු සභාපතිතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරනකොට ඒ පරීක්ෂණය කරන ඉහළ නිලධාරියාගේ නම් ගම් රටට ආවට ඇත්ත පහළ නිලධාරින්ගේ නම් ගම් රටට එල්දරව් වෙන්නේ නැහැ. ඒ උන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වැදගත් සාධකයක්. හැබැයි එසේ තිබියදී ඒ පරීක්ෂණ කරන නිලධාරින්ද ඇතුළත්ව පොලිස්පති අත්අඩංගුවට පත් වී තිබෙන එකනාගේ සොහොයුරත් මලිත් ජයතිලක මන්ත්‍රීවරයාත් පොලිස්පතිවරයාත් පරීක්ෂණ නිලධාරීනුත් එකට සාකච්ඡාවක් සිදු වෙනවා. ඒ කිසිසේත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්නේ නැහැ මේ කවුද කියනවා. ඒ කරුණ තමයි මම මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ. ගරු සභාපති තා පැහැදිලිව මා විසින් මා මේ කරුණ යම් මන්ත්‍රීවරයෙක් කියලා කිව්වා. නමුත් අද මලිත් ජයතිලක මන්ත්‍රීවරයාම පිළිගන්නවා ඔහු පොලිස්පතිවරයා මුණ ගැහෙන්න ගියපු බවත් අර කෙනාගේ අයියා සමග ගියපු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවු බවත් ඔහු අද මේ පාර්ලිමේන්තුව පිළි අරගෙන තිබෙනවා. එනිසා මම විසින් කියන ලද කරුණ ඉතා පැහැදිලි ලෙස සත්‍ය කරුණා. ඒක ඔහුම පිළිගත්තු කරුණා. ඒ විතරක් නෙවෙයි ඔහු මේ කතාවේදී කියන මෙහෙම එකක් ගරු කතානායකතුමනි. ඒක තමයි මේකේ හාස්‍යජනකම කරුණ.
ආවනම්
මට විනාඩි කීපයක් දෙන්න ගරු සභාපතිතුමනි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කනගාටුවට කාරණේ මේකයි දැන හෝ නොදැන නියමයෙන් හෝ අනියමයෙන් ඍජුව හෝ වක්‍රව ගරු අනුරකුමාර දිසානායක මන්ත්‍රීතුමා නියෝජනය කරන්නේ ආරක්ෂා කරන්නේ තරුණයන් පැහැර ගැනීමේ චෝදනාවට මූලික වූවන්නේ මේ මම තරුණයන්ට පැහැරගෙන ගොස් ඝාතනය කිරීම නියෝජනය කරන්නේ මේ කතාව මම පාර්ලිමේන්තුවට කියනවා මම මේ පාර්ලිමේන්තුවේ නිශ්චිත ලෙස මේ කරුණ ඉදිරිපත් කරේ ම අවස්ථා ගණනාවකදී ගරු කතා සභාපතිතුමනේ මේ කරුණ පාර්ලිමේන්තුවේ කියනවද නැද්ද කියලා හිතා බැලුවා මගේ මන්ත්‍රී කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරා මෙවැනි කරුණක් පාර්ලිමේන්තුවේ මා කියනවා සුදුසුද නැද්ද කියලා මේ විධිමත් සාකච්ඡාවක පසු මම කියන තීරණ කරේ. එතකොට මගේ අභිලාෂය වුණ ගරු සභාපතිතුමනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ තරුණයන් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කොට තිබෙනවා නම් ඒ ඝාතකයන් දඬුවම් දීමේ අපේක්ෂාවෙන් තමයි මම මේ පාර්ලිමේන්තුවේ මේ කරුණ කිව්වේ. එහෙම නැ මොකද මේ කිසුවෙක් මේ ඝාතකයා මගේ යාළුවෙක් නෙවෙයි. අත්අඩංගු ඉන්න අය මගේ යාළුවෝ නෙවෙයි. මම කිසුවෙක් නම් වලින් අර වෙන කිසුවක දන්නේ නැහැ. හැබැයි මලිත් ජයතිලක බොහෝ අය දන්නවා. පුද්ගලිකව දන්නවා. දන්න බව ඔහු කියනවා.
ඇත්ත කතාව. මේ කිසිවෙක් නම්මලින් අර පුද්ගලික මොකද දන්නා එ නෙවෙයි. හැබැයි බොහෝ අය මලික් ජයතිලක සමීප ඇසුරු කරපු අය. පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරමින් යනකොට වෙන වෙන අය ඒකට අත්අඩංගුවට අරන් තිනවද නැද්ද කියන එක ඒක මට අදාළ කරුණක් නෙවෙයි. දැන් ඔහු කියන පරිදි මේ පරීක්ෂණයෙන් පරීක්ෂණ ඉස්සරහට යනකොට වෙන තොරතුරක් මත අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ පිළිබඳව තමයි ඔහු කතා කරන්න කියන්නේ. ඒක ඔහුගේ අයිතිය. මම ඔහුගේ අයිතියට කිසිසේත්ම බාධා කරන්නේ නැහැ. හැබැයි මම විසින් කියපෙන්නා දෙන්නේ මේ ඝාතනය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකොට මේ ඝාතකයන් අත්අඩංගුවටගෙන දඬුවම් ලබා දිය යුතුයි. ඒ කිසිසේත්ම අපිට සංගවිය යුතුද? කප්පම් ගැනීම පිළිබඳව තරුණයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සාධාරණද? ඒ පාතාල කල්ලියක් නෙවෙයි, කප්පම් කල්ලියක් නෙවෙයි. ගරුස් ඒ කරුණ තමයි මා ගරු සභාපතිතුමා අතු කරේ. එතුමා තවත් එක් කරුණක් මට චෝදනාවක් කරන එතුමා ගුද්දේ ප්‍රකාශයේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මෙලෙස දෝෂාරෝපණ එල්ල කරන විට කරුණු හොඳින් සොයා බල එම චෝදනාව එල්ල කිරීම සුදුසු වෙයි මම යෝජනා කරන්නට කැමැත්තෙමි. මා ඉතා හොඳින් මෙම කරුණ පිළිබඳ අධ්‍යයනය කරා. එනිසා මෙම කරුණ කියවීමට පෙර මා දන්නා මේක ආන්දෝලනය තුඩු දෙන කරුණක්. බොහෝ අය මේ සමහර සිදු වී තිබෙන ඝාතනයන් දේශප්‍රේමීත්වය කියන ලේබලය ඇතුළේ සැඟවීම සඳහා දරන ප්‍රයත්න තිබෙන සමාජය. එවැනි සැඟවිච්ච ප්‍රවේශයන් ඇතුළේ බොහෝ අය විරුවල් ලෙස අර්ථකථනය කරන සමාජය. එවැනි දේශපාලන බෙදීමක් තිබෙන වෙලාවක්. එනිසා මේ කරුණ තිබෙන දේශපාලන හරයක් දේශපාලන බරක් ඒ විදිහටම කර සභාපතිතුමා මා තේරුම් ගන්න තමයි ප්‍රකාශ කරේ. මා දන්නවා හෙට සිට මේකට රිව ක්‍රියාත්මක වෙන කරුණ මොනවද කියන එක. හැබැයි අපේ හෘද සාක්ෂි ඉඳ දෙන්නේ නැහැ. කවරෝ පුද්ගලයෙකුට නිදැල්ලේ හිටපු තරුණයා පසුවදා එංගලන්තය යන වෛද්‍ය විද්‍යාවදී උපාධිය හදාරන්න අද විනෝදයට දරුවන් එක්ක යන තරුණ යාළුවන් එක්ක යනවා. ඒ දරුවන් පැහැරගෙන ඝාතනය කරලා පැහැරගෙන ගිම සාධාරණ කළ යුතුද? අපේ හෘද සාක්ෂි පිළිබඳ ප්‍රශ්නය. එනිසා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා කරන බාධා කිරීම තමයි මා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරේ. එහෙම නැත්නම් මන්ත්‍රීතුමිය ලපිටි විදියට කියන මේ අධිකරණ මැදිහත් වීම එකවල්ලේ පොල් මේ විකාර කතා කියන්නේ පගල මම එතුමියට කියනවා. මේක අපේ හෘද සාක්ෂි ප්‍රශ්න කරන මේ ප්‍රශ්නේදී. ඒක අති සාධාරණ යුක්ති සහගත ප්‍රශ්නයක්. නැවත නැව එතුමා කිසිසේත්ම කරුණු සොයා බලා චෝදනා කිරීම කරුණු සොයා බලා විතරක් නෙවෙයි මා පාර්ලිමේන්තුවේ යම් ප්‍රකාශයක් කරා නම් ඒ හැම ප්‍රකාශකන වඩා වැඩියෙන් විධිමත්ව බරටගෙන දේශපාලන තේරුම් අරගෙන මේන් ඇති වී තිබෙන තත්වයන් ඇති විය හැකි තත්වයන් පිළිබඳ විධිමත්ව බර තබමින් තමයි මම මේ ප්‍රකාශ පාර්ලිමේන්තුවේ කරන්නේ.
හොඳයි.
එනිසා අන් හැම ප්‍රකාශකන වඩා කර සභාපතිතුමනි වගකීමෙන් යුතුව සහ සොයා බැලීම යුතු කරන ප්‍රකාශය. මා කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන ලද පරීක්ෂණ වලට කිසිසේත්ම බාධා නොකර චෝදනාව ලක්ව අයගේ ඥාතීන්ගෙන ගොස් ඔවුන් මුණ ගැසන්නේ නැතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාර්ය කරන්න. ඔවුන් වැරදි කාර්යයක් කර තිබෙනවා නම් ඒක ඔබ පාර්ලිමේන්තුවේ කියන්නේ. එහෙම නැත්නම් ඔහු ඒක අධිකරණ හැමුවේ බේරගන්න. අපරාධ පරිශීලන පොර වැරදි කාර්යයක් කර තිබෙනවා නම් මම මේ අපරාධ පරිශීලන 100ක් උන්ගේ කාර්යයන් අනුමත කරන්නේ නැහැ. උන්ගේ කාර්යයන් පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා. එසේ තිබියදී මා ඉල්ලා සිටින අනුකවරක්වත් නෙවෙයි. මේ තරුණයන් පස් දෙනා පැහැරගෙන ගොස් ඝාතනය කප්පම් ගැනීම සඳහා ඝාතක කරන අයට දඬුවම් ලබා දිය යුතුයි. ඒ තරුණයාගේ ජීවිතවලට සාධාරණ ඉටු විය යුතුයි. ඒ කරුණ තමයි ගරු සභාපති මේ පාර්ලිමේන්තුව මා ඉදිරිපත් කරේ. එසේ නැතුව මලිත් ජයතිලක මන්ත්‍රීවරයා කියන විදිහට මා ඝාතකයන් පැත්තේ නියෝජනය කරන කෙනෙක් නෙවෙයි. බොහොම කනගාටු වෙන ප්‍රකාශයක්
මේ
පාර්ලිමේන්තුව මලිත් ජයතිලක මන්ත්‍රීවරයා කිරීම
පිළිබඳව. බොහොම ස්තුතියි. ඊළඟට ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා.
මුලසනුරේ මන්ත්‍රීතුමනි, අද දිනේ විවාදයට සඳහවන තෑගි ඔප්පු ප්‍රකටුම් පත යුක්‍රේන සමග සහයෝගතා ඇති කර ගැනීම සහ අපරාධ නඩු විධාන යටතේ පැහිසි අතරකට වඩා සැකරු රඳවා ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී බරපතල අපරාධ වලට සම්බන්ධ සැකරුවන් දිනකට වඩා විමර්ශන කටයුතු සඳහා රඳවා ගැනීමේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ වාර්තාවක් මගින් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීම 2013 පෙබ්‍රවාරි 8 වෙනිදා මීට 8 වෙනිදා මූලික වශයෙන් ඉදිරිපත් වූ යෝජනාවක්. මේක අවුරුදු දෙකක් දීර්ඝ කිරීම තමයි මේ මගින් සිදු වෙන්නේ. මිනි මැරීමට තත් කිරීම, මිනි මැරීම හා එසේ නොවන සාවද්‍ය ඝාතන මිනි මැරීම සඳහා පැහැරගෙන යාම, සොරකම් කිරීම, ආයුධ සිරගත කර තිබීම, බරපතල සුවතුබාල සිදු කිරීම, පුබුණදාවේ භාවිතා කරමින් කරනු ලබන වර්ධන ආදිය මීට ඇතුළත් වෙනවා. වර්තමානයේ මෙම තත්ත්වයන් සම්බන්ධ සිද්ධීන් සුළු බව වාර්තා නොවුනත් අදාළ අවස්ථාවෙන් සිට මූණදීම සඳහා නීතිය බලාත්මක පැවතිය යුතු බව මගේ අදහසයි. පෞසික කාලයේ සිදුවන් වලින් පැහැරගෙන යම් හමුදා සම්බන්ධ පුද්ගලයන් විසින් සන්නද්ධ කල්ලි යොදවා කරන ලද බරපතල පරිදි එවගේම ලසන්ත වික්‍රමසිංහ වැනි මාධ්‍යවේදීන් හට උල්ලායුධ මගින් ඉසර තුහිස තුවාලකර මරා දැමීම් එවගේම ත්‍රිපෝලි ආදී ස්ථානයන්හි ආරක්ෂක ලේකම්වරුන්ගේ උපදෙස් මත කරන ලද සිරගත කිරීම් එවගේම පසුව ඝාතනය කිරීම ආදිය මෙන්ම තාජුදීන් ගමන්ගත් වාහනය මෙන්ම සිරස මාධ්‍ය ආයතනය වැනි ස්ථානවලට උපරණතව යොදා ගිනි තැබීම් වලට ලක් වුණා. එවගේම ඒගේ කටයුතු සිදු කළ අය තවමත් හෙළිවමින් පවතිනවා, තවමත් හෙළි කරමින් ඉන්නවා. ඒ යුගයන්වලදී නීතිය තිබුණත් සමහර අවස්ථාවලදී ජනාධිපති ආරක්ෂක අංශවල රාජකාරී සටහන් පොත්වල පිටුපවා ඉතා සූක්ෂම ලෙස කපා ඉවත් කර වෙනත් පුටු අලවා තිබුණා. අද මේ නීතිය දීර්ඝකිරුණ ලබන්නේ එවැනි සිදුවීම් වලක්වීමට මිස එවැනි සිදුවීම් මත්තර සිදුවීමට නෙවෙයි. ගරු මුලාසන මන්ත්‍රීතුමයි, සෝවියට් රුසියානු සමාජවාදී සමාව ආණ්ඩු සංගමයේ බිඳවැටීම පසුව යුක්‍රේනයේ නමේ නම් රාජ්‍ය ගොඩනැගුණ මේදී අවියායුධ සම්බන්ධව රාජ්‍ය විරෝධී කණ්ඩායම් පිළිබඳව පසුගිය සමයේ ගැටලු මතුවුණා. රාජ්‍ය විරෝධී කණ්ඩායම් වලට අවශ්‍ය අවියාද සැපීම සස්වාදී අපරාධ විශේෂයෙන්ම යුක්‍රේන අධිකාර ප්‍රදේශ බල ප්‍රදේශ තුළදී පාලනය කිරීම සවලක්වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අන්‍යෝන්‍ය නෛතික සහයෝගය ලබා ගැනීම ඉලක්ක කර ගැනීමින් 2010 ජූනි 25 වෙනි අධිකරණගත කිවිසුම පිළිබඳ ප්‍රකාශපත් කරනු ලැබීම මෙහිදී සිදුවෙනවා. ඒ පසුගිය රජුමය සමයේ සිදු වුණේ සස්වාදී කටයුතු මර්ධනය කිරීම වෙනුවට උදයංග විරදුංග හරහා රාජ්‍ය විරෝධී කොමිස් ගැසීම් සිදුවීමයි. මේ රාජ්‍ය විරෝධී කොමිස් ගැසීම් තුළ මිග්ඥාන ගොනු දෙනව සුප්‍රසිද්ධයි. ශ්‍රී ලංකා රජයේ පොදු සතුර LTTV වෙනුවට ශ්‍රී ලංකා රජයේ එකම සතුර කොමිස් ගසන කල්ලි බවට ඒ කාලේ පත් වුණා. මේ කල්ලියට උදයංග විරදුංග මහින්ද ගෝඨාභය ආදී උදේවි ඇතුළත් වුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයක් නොමන යුක්‍රේන සමග මෙවැනි කිවිසුමකට එළඹීමට හැකිවීම වර්තමාන රජයේ ජාත්‍යන්තර වශයෙන් ලබාගත් කීර්ති නාමය තහවුරු කිරීමට එක සාධයක් වෙනවා. එවගේම ගරු මූලසින මන්ත්‍රීතුමනි අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අග්‍රධාව පදනම් කරගෙන අවලංගු කරවා ගැනීම සඳහා තෑගි ඔප්පු ලැබුම් කරුවාට එරෙහිව නඩුපැවරීම දීමනාකරුණු අවස්ථාවක් මේ නීතිය මගින් ලබා දෙනවා. අවලංගු කිරීමට යෝජිත ඔප්පුව ලියාපංචි කර නැවැති අවස්ථාවකදී අදාළ දිස්ත්‍රික්කයේ ඉඩම් රජිස්ට්‍රාර්වරයා වෙත යැවීමට විශේෂ ඉල්ලුම් පත්‍රයක් පැමිණිල්ල සමග ගොනු කළ යුතු වෙනවා. එවගේම අදාළ තෑගි ඔප්පුව පිළිබඳව අගසුනතාවයට පත් වූ දින සිට වසර දෙකක් තුළ ඔප්පුව ඇති දිනයට අවසර 10ක් ඇතුළත දීමනාකරු විසින් නඩුව ගොනු කළ යුතු වෙනවා. ගරු මුලසිර මන්ත්‍රීතුමනි, දෙමාපියන් විසින් බොහොම මහන්සියෙන් හරියම්බ කරගත් ධනෙ ඉති කරලා මිලදී ගන්න දේපල තම දරුවන් වෙත හෝ විශ්වාසය දිනු ඥාතියෙක් වෙත හෝ කුසලයක් එක්කර ගැනීමේ අපේක්ෂාවෙන් පුණ්‍යායතයකට හෝ තෑගි ඔප්පුවක් ලෙසින් ප්‍රදාන කිරීමේ අපේ රටේ පවත්න සම්ප්‍රදායක්. අපේ රට තුළ බොහෝ විට මෙවැනි දේ සිදුවන්නේ තෑගි දෙන්නගේ ජීවිත කාලයේ සදාසමය අතරදී. නමුත් ගරු කථානායකතුමනි, 2008 දී ශ්‍රී ලංකා ඉතිහාසයේ අරුම් පුදුම තෑගි ඔප්පුව ලියනවා. මේදී හිටපු ඉංජිනේරු ඇමතිවරයෙක් හා ඔහුගේ බිරිඳක වයස ස්ථිරම දැනගැනීමට සත්‍ය උපන්න ලේඛනයක් තවම සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් සිටින්නේ සඳහා සමයේදී යන්න නැද්ද යන්න මට කියන්න හැකියාවක් නැහැ. තෑගි ඔප්පුවට මුල්ලේ චීටම පිටා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවගම් කෝරළේ. මෙම ඉඩම මිලදී ගෙන් තිබෙන්නේ රණසිංහ රණදුරු මුදියන්සලක චමර සූලෝචන රණසිංහ නමැති අය. 2008 ජූනි මාසයේ 25 වෙනි දිනේදී මාස දෙකක් කල් ගත වෙනකොට නාගොඩ මොරවත්ත පාරේ පදිංචි රණසිංහ රණදුරු මුදියන්සලා ශිරුජා උද්‍යාන්ති වෙත තෑගුවක්ම පවරලා දෙනවා. මේ කවුද මේ රණසිංහ රණදුරු මුදියන්සලා ශිරුජා උද්‍යාන්ති කෙනා? ඒ වගේම ඔප්පුවේ නම රණදුරු මුද්‍යාන්සේලගේ ශාෂි උද්‍යන්ති ලෙස වෙනස්ක පසු වෙනස් කරලා තියෙනවා. මොනසුර මන්ත්‍රීතුමනි, මේකෙන ඊට මේ දෝෂයක් හින්දාද කියන්න මට අපහසුයි. රන්දුණු මුද්‍යාන්සේලගේ ශාෂා උද්‍යන්ති රණසිංහට සසර කිරික කලකිරලා දන් දීමේ පරමාර්ථය මුදුන්පත් වෙලා 2015 ජනවාරි 6 වෙනිදා, ඒ කියන්නේ ජනාධිපති වර්ණයට දවස් දෙකකට කලින්. මේක මං හිතන්නේ ඒ කාලේ රාජ්‍ය ජෝතිෂ්‍යවේදියා වූ සුමනදත් මහත්තයාගෙන් උපදෙස් අරගෙන වෙන්න ඇති, ජනාධිපති වර්ණයේ ප්‍රතිඵල දැනගෙන ඉඳ වෙන්න ඇති. මේ ඊටම තෑගි ඔප්පුවකින් ලියලා දීලා තියෙනවා රණසිංහ මුදියන්සේලාගේ අජන්ත රණසිංහ කියන අයට. මෙහෙම තමයි ඒ කාලේ ප්‍රතිඵල ලියුවේ. මේ වගේ ඉඩම් තෑගි දෙන මේ නෝන්ලාගේ මහත්තයාගේ මහත්තයා වාහන දානපති. එයා එදා තෑගි වශයෙන් පසුගිය කාලේ ඥාතීන් එයාගේ ඥාතීන්ට හිතමුතුරන්ට රජයේ වාහන, රජයේ ඉන්ධන, රජයේ නිවාස තෑගි දීපු කෙනෙක්. ඒ තෑගි පාරමිතා මුදුන්පත් වාගෙන ගන්නට මේ දවස්වල උපවාසය දෙනවා. ඔහුගේ පරම පාරමිතාව තමයි රාජපක්ෂ පාලන යළි ලබා ගැනීම. ඒවා මේක අපේද විහිද නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අද පවතින යාපාලන ආණ්ඩුව පසුගිය කාලේ මේ වගේ දානපුර පාරමිතා පුරුපයට මේ පාලනේ වහපාලනය වෙන්න පුළුවන්. මොකද මේ විදිහට ඉඩම් තෑගි දෙන්න මේවා ලබාගත් ආකාරය ගැන කියන්නේ ඒගොල්ලෝ මේ දවස්වල FCIDට, ඒ වගේම අල්ලස් සදූෂණ කොමිසමට අධිකරණයට යන්න වෙලා තියෙනවා. පොල් ගාන්න උපවාස කරන්නට බොරු පච කියලා පචවෙන්න පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩිකල්ලා පාර්ලිමේන්තු තහනම් කරවා ගන්නට ඒ වෙලා තියෙනවා. ඒ රාජපක්ෂ පාලනය කරන සීන දකින කට්ටිය මේ වගේ අකරදප්පු වලට මේ වගේ උදිවේට යළිත් මුහුණ නොපාන්නට මේ කැඩුම් බද සංශෝධනයක සම්මත කළ යුතුයි කියලා මම යෝජනා කරමින් මගේ කතාව අවසන් කරනවා.
Thank you. Next, Honorable Sri Nation.
சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய விவாதத்தில் குற்றவியல் கர்மங்களின் போது பரஸ்பர உதவிகளை பெற்றுக்கொள்ளுதல், குற்றவியல் நடவடிக்கை முறை சட்டக்கோவை தொடர்பான இன்றைய விவாதத்தில் எனது கருத்துக்களையும் பரிமாறிக்கொள்வதில் மகிழ்ச்சி அடைகின்றேன். அந்த வகையில் எமது நாடு ஒரு குடியாட்சி நாடு, நல்லாட்சி நிலவுகின்ற நாடு, சட்டவாட்சி நிலவுகின்ற நாடு என்றெல்லாம் எமது அரசியல் யாப்பு சட்ட விதிகளில் அழகாக கூறப்பட்டிருக்கின்றன. சட்டத்தின் முன்னிலையில் யாவரும் சமன், சட்டப்படியன்றி எவரும் கைது செய்யப்படக்கூடாது, சட்டத்தின் மூலமான சமமான பாதுகாப்பு எல்லோருக்கும் இருக்கின்றது, குற்றமிழைத்தவர் அதாவது சந்தேக நபர் நீதிமன்றங்களில் குற்றவாளி என நிரூபிக்கப்படுகின்ற வரைக்கும் நீதிமன்றத்தால் தண்டனைகள் அங்கு தீர்ப்பாக வழங்கப்படுகின்ற வரைக்கும் தண்டிக்கக்கூடாது என்றெல்லாம் எமது அரசியல் யாப்பில் அழகாக குடியாட்சி பற்றிய சட்ட விதிகளை கூறிக்கொண்டிருக்கின்றது. ஏவி டைசி அவர்கள் சட்டவாட்சி கோட்பாட்டினை முன்வைக்கின்ற போது அவர் பல விடயங்களை சுட்டிக்காட்டியிருக்கின்றார். அந்த விடயங்களில் ஒன்று, குற்றமிழைத்தவர் முதலில் நீதிமன்றங்களால் விசாரிக்கப்பட்டு குற்றவாளி என்பது நிரூபிக்கப்பட்டதன் பின்னர் குற்றத்திற்கு அளவான தண்டனை வழங்கப்பட வேண்டும், குற்றத்திற்கு மேற்பட்ட தண்டனைகளோ அல்லது குற்றத்திற்கு குறைவான தண்டனைகளோ வழங்கப்படுவதை விட குற்றத்திற்கு அளவான தண்டனைகள் வழங்கப்பட வேண்டும் என்றெல்லாம் கூறப்பட்டிருக்கின்றது. ஆனால் எமது நாட்டில் நடைபெறுகின்ற இந்த விடயங்களை நாங்கள் எடுத்து பார்க்கின்ற போது, கடந்த காலத்தில் சில குற்றவாளிகள் தப்பித்து செல்வதற்கும் குற்றவாளிகள் பதவி உயர்வுகள் பெற்று உயர்ந்து செல்வதற்கும் கூட சில சந்தர்ப்பங்களில் எமது சட்டங்கள் நெகிழ்ச்சியாக இருந்திருக்கின்றது. அதேவேளை சில வேளைகளில் நிரபராதிகள் குற்றவாளிகளாக தண்டிக்கப்படுகின்ற நிலைமைகளும் இருந்திருக்கின்றது. எனவே இந்த சட்டம் என்பது பாரபட்சம், பக்கச்சார்பு, ஓரநீதி இல்லாமல் எல்லோருக்கும் சமமாக அது பிரயோகிக்கப்பட வேண்டும். ஒரு நாட்டில் மூன்று வகையான துறைகள் இருக்கின்றது. அரசாங்க துறைகள், சட்டத்துறை, நிறைவேற்றுத்துறை, நீதித்துறை என்று மூன்று வகையான துறைகள் இருக்கின்றன. சட்டத்துறை என்கின்ற பாராளுமன்றம் எப்போதும் ஒரு அரசியல் கட்சி சார்பாக செயற்படுவது சர்வசாதாரணமான நிகழ்வாக இருக்கின்றது. நிறைவேற்றுத்துறை கூட ஒரு கட்சி சார்பாக செயற்படலாம், அதுவும் எமது நாட்டில் நிதர்சனமாக இருக்கின்றது. ஆனால் ஒரு நாட்டில் ஜனநாயகம் இருக்கின்றது, நல்லாட்சி நிலவுகின்றது, குடியாட்சி இருக்கின்றது என்பதை காட்டுகின்ற ஒரே ஒரு அடையாள துறையாக இருப்பது நீதித்துறையின் சுதந்திரம். இந்த நீதித்துறை சுதந்திரமாக இயங்குகின்ற போதுதான் ஒரு நாட்டில் குடியாட்சி நடைபெறுகின்றது என்பதை ஏனைய நாடுகளும் உள்நாட்டில் வாழுகின்ற மக்களும் நம்பக்கூடியதாக இருக்கும். மாறாக நீதித்துறையும் அரசியல் சார்பாக செயற்படுமாக இருந்தால் அந்த நாட்டில் ஜனநாயகம் மரணித்து விட்டது என்று கூறுவதுதான் சரியான ஒரு கருத்தாக இருக்க முடியும். கடந்த காலத்தில் ஷிராணி பண்டாரநாயக்கா அவர்கள் பிரதம நீதியரசராக இருந்தபோது அவர் அரசியல் சார்பாக செயற்படவில்லை என்பதற்காக, அதாவது அரசியல்வாதிகளின் கருத்துக்களை பிரதிபலிக்கவில்லை என்பதற்காக அவர் அந்த பதவியிலிருந்து தூக்கி எறியப்பட்டார். அதன் பின்னர் மொஹான் பீரிஸ் அவர்கள் பிரதம நீதியரசராக கொண்டு வரப்பட்டார். மொஹான் பீரிஸ் அவர்கள் அவருடைய அந்த பிரதம நீதியரசர் என்கின்ற அந்தஸ்தை எந்த வகையில் அவர் அலங்கரித்திருக்கின்றார் அல்லது நடுநிலையாக செயற்பட்டிருக்கின்றார் என்பது எமக்கு எல்லோரும் அறிந்து கொள்ளக்கூடிய ஒரு விடயமாக அமைந்திருக்கின்றது. ஜனாதிபதி தேர்தல் முடிவடைந்ததன் பின்னர் கூட அவர் எவ்வாறு நடந்திருக்கின்றார் என்பதை பார்க்கின்ற போது எமது உயர்நீதிமன்றத்தின் மீது எமது மக்கள் கொண்டிருக்கக்கூடிய நம்பிக்கை வலுவிழக்கின்ற ஒரு தன்மையை கொண்டிருக்கின்றது. எது எப்படியாக இருந்தாலும் கடந்த காலங்களை பற்றி, கடந்த கால நிகழ்வுகளை பற்றி நாங்கள் பேசிக் கொண்டிருக்காமல் நிகழ்காலத்தில், எதிர்காலத்தில் எமது நாட்டில் இந்த நீதித்துறை எவ்வாறு செயற்பட போகின்றது என்கின்ற விடயம் மிக முக்கியமாக அமைகின்றது. குறிப்பாக இந்த குற்றவியல் சட்டக்கோவை பற்றிய விடயம், இந்த குற்றவியல் சட்டக்கோவை பற்றிய விடயத்தில் கொண்டு வரப்படுகின்ற சட்டங்கள் எப்போதும் குற்றங்களை கட்டுப்படுத்தக்கூடியதாக, குற்றங்களை குறைக்கக்கூடியதாக அல்லது குற்றவாளிகளை திருத்தக்கூடியதாக அந்த சட்டங்கள் இருக்க வேண்டுமே ஒழிய பழிக்கு பழி வாங்குகின்ற அல்லது பழிக்கு பழி எடுக்கின்ற ஒரு சட்டமாக அமைந்துவிடக்கூடாது. கடந்த காலத்தில் கொண்டு வரப்பட்ட பயங்கரவாத தடை சட்டம் என்பது அந்த சட்டத்தின் அந்த பிரயோகத்தின் கீழ் நாங்கள் வாழ்ந்தவர்கள் என்ற வகையில், மாணவர்களாக வாழ்ந்திருக்கின்றோம், இளைஞர்களாக வாழ்ந்திருக்கின்றோம், இன்னும் அந்த இளைஞர் பராயத்தை கடந்த நிலையிலும் வாழ்ந்திருக்கின்றோம் என்ற வகையில் நிரபராதிகளாக வாழ்ந்தவர்கள் கூட பட்ட அவஸ்தையை நாங்கள் நன்றாக அறிவோம். அதாவது அந்த பயங்கரவாத தடை சட்டம் என்பது, சொல்லுவார்கள் சட்டம் என்பது சில வேளைகளில் குற்றவாளிகளை தப்பிக்க விட்டாலும் கூட நிரபராதிகளை தண்டித்து விடக்கூடாது என்று சொல்வார்கள். 1000 குற்றவாளிகள் தப்பித்து சென்றாலும் பரவாயில்லை, ஒரு நிரபராதி தண்டிக்கப்படக்கூடாது என்று கூறுவார்கள். ஆனால் கடந்த காலத்தில் நடைபெற்ற அந்த சட்ட பிரயோகங்களை பார்க்கின்ற போது ஒரு குற்றவாளியை தண்டிக்க வேண்டும் என்பதற்காக 100 நிரபராதிகள் கூட தண்டிக்கப்பட்ட வரலாறுகள் இருக்கின்றன, காணாமல் ஆக்கப்பட்ட வரலாறுகள் இருக்கின்றன. நேற்று நடைபெற்ற விவாதத்தின் போது எந்தெந்த வகையில் மாணவர்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள், எந்த விதமான குற்ற செயல்களும் செய்யாத மாணவர்கள் கப்ப பணத்திற்காக கடத்தி செல்லப்பட்டு அங்கு அவர்கள் நிலவறைகளில் பூட்டி அடைக்கப்பட்டு அவர்கள் சித்திரவதைகள் செய்யப்பட்டு கடைசியில் ஆடு மாடுகளை வெட்டுவது போன்று, ஆடு மாடுகளை வெட்டுவதை கூட எமது புத்த தர்மம் அனுமதிப்பதில்லை. ஆனால் அவர்களை வெட்டி கண்டதுண்டமாக கலனிகங்கையில் வீசிவிட்டதாக எங்களுடைய பத்திரிகைகள் மூலமாக செய்திகளை நாங்கள் அறியக்கூடியதாக இருந்தது. ஆகவே அந்த வகையில் பார்க்கின்ற போது இங்கு குற்றச் செயல்களை குறைக்கின்ற விதத்தில் அல்லது குற்றச் செயல்களை கட்டுப்படுத்தக்கூடிய விதத்தில், அப்பாவிகளை பாதுகாக்கக்கூடிய விதத்தில் இந்த குற்றவியல் சட்டங்கள் நடைமுறைப்படுத்தப்பட்டிருக்கின்றனவா என்பதை பற்றி நாங்கள் சிந்திக்க வேண்டியவர்களாக இருக்கின்றோம். காணாமல் ஆக்கப்பட்டவர்கள் எல்லோரும் குற்றவாளிகள் என்கின்ற அந்த தீர்ப்பினை வழங்கியவர்கள் யார்? திரைமறைவில் இருந்து கொண்டு இந்த ஊடகவியலாளர்களையும் மற்றும் அப்பாவி மக்களையும் அல்லது நீதிக்காக போராடுகின்ற உண்மையான ஒரு நடுநிலைவாதிகளையும் அளிக்கின்ற விதத்தில் செயற்பட்ட அந்த அபாரமான குற்றவாளிகள் இன்றும் ஏன் கைது செய்யப்படாமல் இருக்கின்றார்கள் என்ற கேள்வி எம்மத்தியில் எழுகின்றது. சொல்லுவார்கள் சட்டம் என்பது ஒரு சிலந்தி வலை, இந்த சிலந்தி வலையிலே பலவீனமான ஜந்துக்கள் ஒட்டி கொள்ளுகின்றன, ஆனால் பலமான இந்த குளவிகள், வண்டுகள் போன்றவை அந்த எளிமையான அந்த சிலந்தி வலையை அவ்வாறே கிழித்து அறிந்துவிட்டு அல்லது அறுத்து அறிந்துவிட்டு தப்பித்து விடுகின்றன என்று கூறுவார்கள். எமது நாடுகளைப் போன்ற நாடுகளில் பார்க்கின்ற போது சிறிய குற்றங்கள் செய்தவர்கள் கைது செய்யப்படுகின்றார்கள், தண்டிக்கப்படுகின்றார்கள். ஆனால் பாரிய குற்றச் செயல்களை செய்தவர்கள், பாரிய கொலைகளை செய்தவர்கள், அப்பாவி மக்களை பல விதத்தில் வருத்தியவர்கள் கூட இன்று அவர்களுக்கு கௌரவமான அந்தஸ்தோடு வாழக்கூடிய ஒரு நிலைமை காணப்படுகின்றது. அவர்களை அணுகுவதற்கு கூட சில வேளைகளில் தற்போது இருக்கின்ற அரசாங்கங்கள் அஞ்சுவது போல் தெரிகின்றது. எனவே நல்லாட்சி என்பது உண்மையில் சொல்லாட்சியாக இல்லாமல் உண்மையில் ஒரு வலுவான நல்லாட்சியாக இருப்பதற்கு நாங்கள் நம்பக்கூடிய, அதிலும் பாதிக்கப்பட்ட சிறுபான்மை தமிழ் மக்கள் நம்பக்கூடிய ஒரு நல்லாட்சியாக இருக்க வேண்டுமாக இருந்தால், குற்றவாளிகள் எந்த அந்தஸ்தில் இருந்தாலும் எந்த பாரம்பரியத்தில் இருந்தாலும் அவர்கள் எந்த ஒரு நிலையில் கௌரவமானவர்களாக கருதப்பட்டாலும் கூட, சில வேளைகளில் தேச பக்தி மிக்க பற்றாளர்களாக கூறப்பட்டாலும் கூட, குற்றங்கள் புரிந்திருந்தால் அவர்கள் தண்டிக்கப்பட்டே ஆக வேண்டும். தண்டிக்கப்படாமல் இருக்கின்ற வரைக்கும் எமது நீதித்துறை மீது, எமது குற்றவியல் சட்டத்தின் மீது, எமது விசாரணையாளர்கள் மீது மக்கள் நம்பிக்கை இழக்கின்ற ஒரு நிலைமை ஏற்படும் என்பதை இந்த உயரிய சபையில் கூறிக்கொள்ள நாம் விரும்புகின்றேன். கடந்த காலத்தில் நாங்கள் வடக்கு கிழக்கு மாகாணங்களில் நாங்கள் சிறுவர்களாக இருந்த பராயத்தில் இருந்து இளைஞர்களாக நடமாடுகின்ற பராயம் வரையும் எங்களுக்கு தெரியும். எத்தனை அப்பாவிகள் கடத்தப்பட்டிருக்கின்றார்கள், எத்தனை அப்பாவிகள் காணாமல் ஆக்கப்பட்டிருக்கின்றார்கள். என்னிடம் கற்ற ஒரு மாணவன், சோதி வடிவேல் என்று சொல்லப்படுகின்ற ஒரு மாணவன், தாய்க்கு ஒரே ஒரு மகனாக இருந்தான். அந்த தாய்க்கு ஒரே ஒரு மகனாக இருந்த அந்த சோதி வடிவேல் லவனீதன் என்று சொல்லப்படுகின்ற ஒரு மாணவன், என்னிடம் கற்ற மாணவன். இப்படிப்பட்ட மாணவர்கள் உண்மையில் ஒரு தடவை கடத்துவதற்காக வெள்ளை வாகனங்களில் வந்தபோது அவர் தப்பித்து விட்டார். அடுத்த தடவை அவர் தன்னை பாதுகாப்பதற்காக பல இடங்களில் ஓடிச் சென்றார். ஆனால் பாதுகாக்க முடியாத நிலையில் அவர் கடத்தி செல்லப்பட்டார். இன்று அந்த தாய் தனக்கு இருக்கின்ற ஒரு ஆண்மகனையும் இழந்த நிலையில் வீதியில் கண்ணீரும் கம்பலையுமாக அலைந்து கொண்டிருக்கின்றார்கள். இதே போன்றுதான் வடக்கு கிழக்கில் ஒவ்வொரு பெற்றோர்களும் தங்களுடைய உறவினர்களை, கணவராக இருக்கலாம், மனைவியாக இருக்கலாம், பிள்ளைகளாக இருக்கலாம், இவர்களை இழந்துவிட்டு கண்ணீரும் கம்பலையுமாக அவர்கள் தங்களுடைய படங்களை அவ்வாறே காட்சிப்படுத்திவிட்டு அழுது புலம்புகின்றார்கள். அதேவேளை பொறுப்புள்ள அரசாங்கம் இந்த இடத்தில் உரிய பதில்களை வழங்க வேண்டும். எடுத்த எடுப்பில் அவர்கள் மரணித்து விட்டார்கள் அல்லது வெளிநாடுகளுக்கு சென்று விட்டார்கள் என்று அற்ப சொற்பத்தனமாக அவர்களுடைய அந்த வெந்த புண்களில் வேல்களை பாய்ச்சுகின்றது போன்று, மரத்தால் விழுந்தவனை மாடறி மிரிப்பது போன்று அவர்கள் வேதனைகள் துவண்டு கொண்டிருக்கின்ற போது, அவர்கள் மனதை சாந்திப்படுத்தக்கூடிய விதத்தில் அல்லது அவர்களுக்கு ஆறுதல் சொல்லக்கூடிய விதத்தில் பதில்களை சொல்லாமல் எமது உயர் பதவியில் இருக்கின்றவர்கள் சொல்லுகின்ற பதில்கள் என்பது மிகவும் அவர்களை வேதனைப்படுத்துகின்ற ஒரு விடயமாக அமைந்திருக்கின்றது. எனவே நான் கூறுகின்றேன், இந்த குற்ற செயல்கள் என்கின்ற விடயம் பல இடங்களில் நடத்தப்பட்டிருக்கின்றன. சித்திரவதை முகாம்கள் நடத்தப்பட்டிருக்கின்றன. உண்மையில் நாங்கள் மூளையால் பேசுகின்ற ஒரு விடயம் இருக்கின்றது. மூளையால் பேசுகின்ற விடயம் என்பது ராஜதந்திரத்தோடு சம்பந்தப்பட்ட விடயம் அல்லது எமது நாட்டை பாதுகாக்க வேண்டும் என்ற அடிப்படையில் பேசுகின்ற விடயம். இன்னும் ஒரு விடயம் இருக்கின்றது, இதயத்தால் பேசுகின்ற விடயம். இதயத்தால் பேசுகின்ற விடயம்தான் மனச்சாட்சியின் அடிப்படையில் பேசுகின்ற விடயம். மனச்சாட்சியின் அடிப்படையில் பார்க்கின்ற போது எமது நாட்டிலிருந்து எந்த குற்றமும் செய்யப்படாத எத்தனையோ இளைஞர்கள், யுவதிகள் இன்று காணாமல் ஆக்கப்பட்டிருக்கின்றார்கள். அவர்களை எண்ணி அவர்களுடைய உறவுகள் இன்று துடித்து கொண்டிருக்கின்றன. ஆடுகளாக மாடுகளாக இருந்தால் உறவுகளின் மீது ஏற்பட்ட அந்த தாக்கத்தை, அந்த இழப்பை அவர்கள் மறந்து விடுவார்கள். ஆனால் அவர்கள் மனிதர்களாக பிறந்து விட்டார்கள். எனவே அவர்கள் கேட்பதெல்லாம், ஒரு தாய் சொல்லி கதறுகின்றால், எனது மகனின் கண்கள் இழந்தாலும் பரவாயில்லை, கால்களை துண்டித்தாலும் பரவாயில்லை, கைகள் இல்லாது விட்டாலும் பரவாயில்லை, எனது மகனை ஒரு தடவையாவது நான் இறப்பதற்கு முன்னர் பார்க்க வேண்டும், எனக்கு எந்த நிவாரணமும் வேண்டும் என்று அந்த தாய் கதறிக்கொண்டிருக்கிறார். எனவே இந்த இப்படியான நிலைமைகளின் போது அந்த குற்றங்களை புரிந்தவர்கள் இன்றும் கௌரவமானவர்களாக, பெரிய அந்தஸ்து உள்ளவர்களாக நடமாடிக்கொண்டிருப்பதுதான் எங்களுக்கு வேதனையாக இருக்கின்றது. ஒரு தடவை தங்களுடைய உறவுகளை இழந்து அவர்கள் கதறுகின்றார்கள், மறு தடவை அவர்களுடைய நீதிக்காக போராடுகின்றார்கள். நீதியும் கிடைக்காத விடத்து அவர்கள் யாரிடம் செல்வது? உள்நாட்டு நீதி பொறிமுறையை நம்ப வேண்டும் என்று கூறுகின்றீர்கள், நாங்கள் நம்புகின்றோம். ஆனால் இந்த குற்றவாளிகள் தண்டிக்கப்படாமல் இன்றும் அவர்கள் பெரிய மனிதர்கள் போன்று, கௌரவமானவர்கள் போன்று இங்கு நடமாடிக்கொண்டிருக்கின்ற வரைக்கும் நீதி பொறிமுறை மீது எங்கள் மக்கள் எவ்வாறு நம்பிக்கை கொள்ள முடியும்? இதனால் தான் சர்வதேச நீதி பொறிமுறை பற்றியும் கலப்பு நீதிமன்றம் பற்றியும் எங்களுடைய மக்கள் உரத்த சிந்தனையில், நியாயமான அடிப்படையில் சிந்திக்க தொடங்கியிருக்கின்றார்கள். இன்று எத்தனையோ எமது பாராளுமன்ற உறுப்பினர்கள் கொல்லப்பட்டிருக்கின்றார்கள், பத்திரிகையாளர்கள் கொல்லப்பட்டிருக்கின்றார்கள், புத்திஜீவிகள் கொல்லப்பட்டிருக்கின்றார்கள். இவ்வாறு கொல்லப்பட்டு இருந்தும் கூட, அவர்கள் எத்தனையோ ஆண்டுகள் கடந்தும் கூட, அவர்களுடைய அவர்களை கொன்றவர்கள் அல்லது கடத்தியவர்கள், அழித்தவர்கள் இன்றும் கூட கைது செய்யப்படாமல் அவர்கள் உங்களுக்கு தெரியும் சில குற்றவாளிகள் கூட இந்த பாராளுமன்றத்தில் இருந்துவிட்டு சென்று இருக்கின்றார்கள். இவ்வாறான நிலையில் எங்களை பொறுத்த மட்டில் நீதித்துறை சுதந்திரமாக செயற்பட வேண்டும், குற்றவாளிகள் தண்டிக்கப்பட வேண்டும். குற்றவாளிகள் தண்டிக்கப்படாமல் எமது மக்கள் காணாமல் போன அந்த உறவுகளை பற்றி கதறிக்கொண்டிருக்கின்ற வரைக்கும், இந்த உள்நாட்டு பொறிமுறைகள் அவர்களுக்கு சரியான நீதியை வழங்காத வரைக்கும், நீதியை அவர்களுக்கு கிடைக்க செய்யாத வரைக்கும், காணாமல் ஆக்கப்பட்டவர்களை கண்டு அவர்களுக்கு ஒப்படைக்காத வரைக்கும், அல்லது காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு காரணகர்த்தாக்களாக இருந்த அந்த சூத்திரதாரிகள் யார் என்பதை மக்கள் மத்தியில் கொண்டு வராமல் இருக்கின்ற வரைக்கும், சில வேளைகளில் படுமோசமான குற்றங்கள் செய்தவர்களை கைது செய்கின்ற போது பாரிய ஆர்ப்பாட்டங்கள் நடைபெறுகின்றன. ஆகவே குற்றவாளிகள் பெரியவர்களாக இருந்தால் கைது செய்யப்படக்கூடாது, அற்ப சொற்பமானவர்களாக இருந்தால் அவர்களை நாய்களை போன்று இழுத்து கொண்டு குற்றவாளி கூண்டில் நிறுத்த முடியும் என்கின்ற விதத்தில் இருக்குமாக இருந்தால் இந்த நாட்டில் சட்டவாட்சி என்பது பாரபட்சமாக இருக்கின்றது, பக்கச்சார்பாக இருக்கின்றது. அது மேட்டுக்குடி வாசிகளுக்கு, அதிகாரம் பெற்றவர்களுக்கு, அந்தஸ்தில் உயர்ந்தவர்களுக்கு, பணபலம் படைத்தவர்களுக்கு அந்த சட்டங்கள் அங்கு அவர்களை தண்டிப்பதாக இல்லை. ஆனால் இந்த அதிகாரமற்ற பணமற்ற அப்பாவிகளாக இருக்கின்றவர்கள் சிறிய குற்றங்கள் செய்கின்ற போது தண்டிக்கப்படுகின்றார்கள். இன்று பேசு பொருட்களாக எத்தனையோ இந்த நாட்டில் இருக்கின்ற பலர் மறைக்கப்பட்டிருக்கின்றார்கள் அல்லது காணாமல் ஆக்கப்பட்டிருக்கின்றார்கள். அவர்களை பற்றிய விசாரணைகள் நடக்கின்ற போது, அந்த விசாரணைகளின் போது எப்படிப்பட்ட மனிதர்கள் எல்லாம் இந்த படுகொலைகளோடு அல்லது அவர்களை காணாமல் செய்வதோடு சம்பந்தப்பட்டிருக்கின்றார்கள் என்பதை பார்க்கின்ற போது, இவர்களுமா தலைவர்கள், இவர்களுமா நாட்டை ஆட்சி செய்தார்கள் என்றெல்லாம் நாங்கள் எண்ணக்கூடிய விதத்தில் அவர்கள் இருக்கின்றார்கள். எனவே நாங்கள் இந்த குற்றவியல் சட்டம் பற்றிய விடயத்தில் நீதித்துறை எந்த விதத்தில் செயற்பட வேண்டும், நீதித்துறை பாதிக்கப்பட்ட மக்களுக்கு நீதியை வழங்க வேண்டும், பாதிக்கப்பட்ட மக்களுக்கு நீதியை வழங்குகின்ற போதுதான் நீதித்துறை மீதும், நீதி பொறிமுறை மீதும், உள்நாட்டு பொறிமுறை மீதும் மக்கள் நம்பிக்கை கொள்வார்கள். மாறாக பாதிக்கப்பட்ட மக்களின் அந்த கண்ணீரை கழுவாமல் மீண்டும் மீண்டும் குற்றவாளிகளை பாதுகாக்கக்கூடிய விதத்தில், குற்றவாளிகளுக்காக பாரிய ஆர்ப்பாட்டங்களை செய்யக்கூடிய விதத்தில், குற்றவாளிகளை கைது செய்வதில் அரசாங்கம் அஞ்சிக் கொண்டிருக்கின்ற வரைக்கும் எமது மக்கள் இந்த உள்நாட்டு பொறிமுறை மீது நம்பிக்கை இழப்பது என்பது நியாயமாகத்தான் இருக்க முடியும்? உங்கள் பார்வையில் யாரோ பாதுகாக்கப்பட வேண்டும் என்பதற்காக எங்கள் மக்கள், பாதிப்புக்குள்ளாக்கப்பட்ட மக்கள், உறவுகளை இழந்த மக்கள், அநீதியை அவர்கள் என்றும் தாங்கிக் கொண்டிருக்க முடியாது என்ற விடயத்தினை கூறி எனது உரையினை நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ.